හොඳයි සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි. රටේ ඇති වෙලා තියෙන මේ අවාසනාවන්ත මේ රෝග තත්ත්වය වෙනුවෙන් ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය සැනසෙල්ල උදාවීම සඳහා තුරුණුවන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව අපකර පුණ්‍ය ශක්තියත් ඒ හැම දෙනාගේම ජීවිතවලට සම්බන්ධ වේවා කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් අපේ මේ ධර්ම දේශනාව පටන් ගමු. ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාවක් ඉදිරියට සුදුසු කාලය අනුව කරගෙන යමු. මට එක මහත්මයෙක් මතක් කරපු කාරණාවකුත් තිබුණා. මේ හැම දිනාටම මේ භාවනා මාර්ගයේ පිළිබඳව මූලික අඩිතාලම පිළිබඳව පැටලිච්ච බවක්, අවුල් සහගත බවක්, නොතේරෙන බවක් තියෙනවා. ඉතින් ඒ කාරණා ටික මුලින්ම පැහැදිලි කරගෙන ගියොත් බොහොම හොඳයි කියන එක. කුමක් නිසාද මේ හැමෝම ධර්මයේ පිළිබඳව හොයනවා, අහනවා, ශ්‍රවණය කරනවා, පොත්පත් බලනවා. ඒ වගේම අපේ මුල් කාලේ ගත්තාමත් පැවිදි කාලේ, ගිහි කාලෙත් මේ ධර්ම පිපාසාවෙන් බොහෝ ධර්ම දැනුම අපි තුල ඇති කරගත්තා. නමුත් මේ දැනුම කියන එකට වඩා එහා ගියපු එකක් තමයි අපි මේ අපි භාවනාවකට වාඩි වුණාම ඒ සඳහා අපිට මුහුණ දෙන්න වෙන ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ නිසා කෙනෙකුට ත්‍රිපිටකයේ පුරාවටම දැනුම තිබුණත් මේක යොදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව එක වඩපු පුරුදු පුහුණු වෙච්චි කල්යාණ මිත්‍ර ඇසුරකින් තමයි ඒක ලබා ගන්න වෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් කිසි කෙනෙක් කාර්මික මෝටර් කාර්මික විද්‍යාව පිළිබඳව, ඒ වාහනයක කෑලි පිළිබඳව, කොටස් පිළිබඳව වෙන වෙනම දැනගෙන හිටියට ඔහුට වාහනයක් හැදීම පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම්, ආ වාහනේ කැඩුනහම ඒ ලෙඩේ මොකද්ද, මේ වාහනේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා මේ කාරණා පිළිබඳව ඔහුට වෙනම ඉගෙන ගන්න වෙනවා. කොටස් ටික දැනගෙන යට මේ කොටස් වලින් ඒ කෙරෙන කෘත්‍යයන් පිළිබඳව දැනුම හාත්පසින්ම වෙන එක. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ කියලා අපිට ත්‍රිපිටකයේ පුරාවටම අපිට දහම් දැනුම ලබා ගන්න පුළුවන් හැකියාව තිබුණ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව. මේවා න්‍යායක් තුළින් නිවන දක්වා අපේ මානසිකාරයේ පවත්වන්නේ කොහොමද කියන එක, ඒක හොඳට निराවුල්ව තේරුම් ගත යුතු එකක්. ඉතින් ඒ නිසා මම මේ භාවනාවක් කරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව දේශනා කොතෙකුත් පවත්වලා තියෙනවා. එහෙත් කොච්චර පැවැත්වුවත් මේ දේවල් Tamanටම තේරෙනකන් මේ කියන දේවල් Tamanට වැටහෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා එකම දේ වුණත් නැවත නැවත කිව්වත් විවිධ ක්‍රම වලින් ඒ හැමෝටම ඒක අලුත් දෙයක්, අහපු නැති දෙයක් හැටියට වැටහෙනවා. ඊට හේතුව තමයි මේක පිළිබඳව අපිට තවම Tamanටම මේකේ අවබෝධය සිදු වෙලා නැති අයට. ඉතින් ඒ නිසා මම මේ දේශනාව අපිට පුළුවන් ආකාරයට ඒ පුළුවන් දිනවල මේක ක්‍රමානුකූලව මේ සප්ත විසුද්ධි ඔස්සේ අපි මේක ක්‍රමානුකූල අවබෝධයක් පියවරෙන් පියවරට කරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉදිරියට සුදුසු විදිහට කතා කරන යන්න අදහස් කරා. ඉතින් ඒ අතර සාකච්ඡාවට ඕනෑම දෙයක් ඔබට ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්ුත්, ඊට පරිබාහිර Tamanට ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳවත්. නමුත් දේශනාවක් වශයෙන් මම පිළිවෙලට මේක ක්‍රමානුකූලව හැමෝටම උපකාර වෙන විදිහට කරගෙන යන්න අදහස් කරා. එතකොට අපි දේශනාවට යොමු වුණොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව, දුක නිරුද්ධ වන මාර්ගය හැටියට අපිට ලැබෙනවා. එතකොට අපිට භාවනාවක් හැටියට වඩන්න පුහුණු කරන්න තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන සම්මා දිට්ඨිය කියන එක අපි හරියාකාරවම අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන් අපි කල්පනාවෙන් අපි තුළ ඇති කරගත යුතු ඥානය. එතකොට මේ සම්මා දිට්ඨිය කියන එක බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන්නේ මේක ඥාන හතරකින් යුක්ත වෙන්න ඕනේ ක්‍රම හතරක් ඔබ දන්නවා ඒක දුක්ඛේ ඥානය දුක පිළිබඳව නුවණ දුක ඇති වෙන ආකාරය පිළිබඳව නුවණ ඒ වගේම දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව නුවණ ඒ වගේම මේ දුක දැනගෙන සමුදය දුරු කරලා ඒ දුක්ඛ නිරෝධය කරා යන වැඩපිළිවෙල කොහොමද කියන එක පිළිබඳව නුවන්. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව තමයි සම්මා දිට්ඨිය තුළින් කෙනෙකුට ලැබෙන්නේ. ඉතින් අන්න ඒ සම්මා දිට්ඨිය තුළින් ওই සතර කාරණා පිළිබඳව Tamanට හරියාකාරව අවබෝධය ලැබිලා තියෙනවද කියලා තමන් වඩන මාර්ගය තමන්ටම මෙනෙහි කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා දැනගන්න පුළුවන්. ඉතින් මං මේ ප්‍රධාන අපේ මේ වැදගත් මාතෘකාවට එන්න පෙර යමක් මතක් කළ යුතුයි. මේ බුදුරජාණන් වහන්සේ විසින් යොදා ගන්න න්‍යායක් යම් දේශනාවක් කරනකොට සතිපට්ඨාන සූත්‍රය එහෙම මේ කාරණාව පෙන්වනවා. ඒ උතුම් දෙයක් ලබා දෙන්න පෙර ඒකේ වටිනාකම අගය පෙන්වලා දෙනවා. ඒ අගය පෙන්වලා දුන්නාම කෙනෙක් ඒකට අහුම්කම් දෙනවා. ඒක ලබා ගන්න බව ඒ සාමාන්‍ය සත්වයන්ගේ මිනිස්සයන්ගේ ස්වභාවය. ඉතින් අට කතාවේ මේකට උපමාවක් පෙන්නනවා. කම්බිලි කියන මේ වස්ත්‍ර జాතිය විකුණන යම් කිසි කෙනෙක් නිකම්ම කම්බිලි කම්බිලි කියලා ඒ විදිහට වෙළඳාම් කරගෙන ගියාට මේ කම්බිලි කිව්වම නොඑක් වර්ගය තියෙනවා. බාලයව තියෙනවා, රන් කම්බිලි තියෙනවා, ඉතින් නොවටිනා දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් රන් කම්බිලි කියලා විකුණ ගියොත් අන්න එතකොට අර අහන කෙනාට මේ වටිනාකමින් යුක්ත වස්ත්‍ර කියලා හැඟීමක් එන නිසා ඒවා ගන්න යනවා කියලා. ඉතින් අන්න ඒ වගේ මේ උතුම් ධර්මය තථාගත ධර්මයට බොහෝ කෙනෙක් මේකට එන්න ප්‍රමාද වෙන්නේ මේ උතුම් ධර්මයේ තියෙන අති දුර්බල මේ සම්පත වටිනාකම පිළිබඳව තමන්ට මේකේ අවබෝධයක් නැහැ. තමන්ට මොනතරම් මේක ප්‍රයෝජනවත්ද කියන එක පිළිබඳව අවබෝධයක් නැති නිසාම බොහෝ අය මේ ධර්මය හොයන එක, ධර්මයේ තුල පුරුදු පුහුණු කරන එක පිළිබඳව ඒක මන්දෝස්සායි බවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේක පිළිබඳව මුලින්ම සමහර විට මේ කරුණු මගේ දේශනා තුළින් අහලා ඇති. නමුත් මට මේ දේශනාවංග සම්පූර්ණ වෙන්න ඕන නිසා මම මේ ටික මතක් කරනවා. එකක් තමයි අපි හැමෝටම උරුම වෙච්ච දුකක් තියෙනවා. මේ දුක පිළිබඳව. ඒ දුක පිළිබඳව ගත්තාම උපන්න සත්වයෝ හැමෝටම එයා බ්‍රහ්ම ලෝකයේ පුදුනත්, දිව්‍ය ලෝකයේ පුදුනත්, මනුෂ්‍ය ලෝකයේ පුදුනත්, සතර අපායේ පුදුනත්, කොයි තැනක ඉපදුනත් මිදෙන්න බැරි මිදිය නොහැකි දුක් ටිකක් තියෙනවා. ඒ දුක් තමයි අපිට අපි බලාපොරොත්තු වෙලා හිටියනයි යමක් ඒ දේ අහිමි වෙනකොට නොලැබෙනකොට එන දුක. ඒක ඒ වගේම තමන් කැමති දේ නොලැබීමෙන් එන දුක. ඒ වගේම අකමැති දේ ලැබුණහම එන දුක. මේ දුක් වලින් අපි හැම සත්වයාම දුක් විඳිනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මේවට අමතරව බොහෝ හැමෝටම සාධාරණ දුකක් තමයි මේක. තමන් බලාපොරොත්තු වෙච්ච දේ නොලැබෙනකොට, ඒ වගේම තමන් ප්‍රාර්ථනා කරන දෙයක් නොලැබෙනකොට, අකමැති දේ ලැබෙනකොට, කැමති දේ නොලැබෙනකොට කියන මේට මේ සියලු දුක් අන්තර්ගතයි. ඒක එක කාරණාවක්. ඒ නිසා අපි මේ දුකෙන් තව මිදිලා නැහැ නේද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මේ අසෘතවත් ධර්මයේ නොදන්න කෙනාට බාහිර ඕනම කෙනෙකුට අපිට දුක් උපද්දවන්න පුළුවන් බව. අපේ සැප දුක බාහිර පුද්ගලයන් මත පදනම් වෙලා තියෙන බව. සමහර විට අපිට දුක උපද්දවන්න හේතු වෙන්නේ කුමැස්සෙක්, කූඹියෙක්, මදුරුවෙක්. මේ වගේ කාරණා තුලත් බොහෝ අයට තරහ අමනාප ඇවිල්ලා කර්ම සකස් වෙලා සමහර විට ඒ මොහොතේ මරණාසන්න මොහොතේ දුක් විඳින කෙනෙකුට මේ වගේ සතෙක් ඇවිල්ලා ඒ කරදර කිරීම තුළ ද්වේෂය ඇවිල්ලා නයි පොළොංගු රාක්ෂය වෙලා උපදින්නත් පුළුවන්. සමහරට ඔව් ඒ විදිහට සතර අපායේ වැටිලා විඳින දුක් කාලය මෙතකයි කියලා කියන්න බෑ. හැබැයි සමහරට මේ දුකට පත්කරේ කවුද කියලා කෙනෙකුට හිත දියුණු කරලා බැලුවොත් එක්ක මදුරුවෙක් නිසා, කූඹියෙක්, මැස්සෙක් නිසා තමයි ඔව් මේ දුකට පත් වුනේ. එහෙම නැත්නම් අපිට වැඩකට නැති දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙන. සමහර විට බුලත් විට ටිකකට. එහෙම නැත්නම් ඔය වගේ අපිට ආවේනිකව අපි නිරතර ගන්න සුළු සුළු දේවල්. මේවට මුලා වෙලා, මේවට ඇලුම් කරලා සමහර මේ නිසා පායේ ගියපු අය ඉන්නවා. ඇයි මේ තමන් පිහිට කරගෙන තමන් සරණ කොටගෙන වාසය කරන නොකරන නිසා, ධර්මයේ පිහිට ධර්මයේ පිළිසරණ නැති නිසා හැම වෙලාවෙම අනුන් නිසා බොහෝ සෙයින් දුක් විඳිනවා. ඉතින් මෙන්න මේ දුකට අපි උරුමයි. ඉතින් මේ අවදානමත් අපිට තියෙනවා. ඊළඟ කාරණාව තමයි අපිට ලැබිච්ච ෂණ සම්පත්තිය. මේ ධර්මය කෙනෙකුට මේ කියන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නොලැබෙනවා කියලා කියන්නේ ඔහු අනාගතයේ විඳින්න තියෙන අති දීර්ඝ සංසාර දුකට උරුමකම් කියනවා. මේ සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර අහිමි වීම නිසා ඔහු ඒ සංසාරික දුක කියන එක නිරන්තරයෙන් විඳින්න හොට වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ සාංසාරික දුකේ තියෙන භයානකකම මේ ධර්මයේ නොලැබිච්ච කෙනාට උරුමකම් කියන්න වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන අති සුවිශේෂී භාවය, තත අවිතත අනඤ්‍යතත භාවය. ඒ බුදු කෙනෙකුට විතරයි එහෙම පිරිසුදු ධර්මයක් දේශනා කරන්න පුළුවන් වෙන්නේ. ඒකාන්තයෙන් සත්‍ය වූ ධර්මයක්. ඒ සත්‍ය පුද්ගලයෙකුට භූමියකට සීමා නොවුණු ඒකාන්ත සත්‍යයක්. ඒක කිසි කෙනෙකුට බොරු කරන්න බැරි, මිත්‍යාවක් බවට පරිවර්තනය කරන්න බැරි උතුම් සත්‍යයක්. ඒ වගේම අවිතතභාවයේ මේක කිසිම කලක අසත්‍යක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අද මේ පුරුදු කරන දේ තව කාලෙකින් මේක නෙවෙයි වෙන සත්‍යක් කියලා අපිට එහෙම දෙයක් ලැබෙනවා නම් මේ ධර්මයේ කිසි වටිනාකමක් නැහැ. ඒ නිසා කිසි කලකත් කිසිම භූමියක කිසිම කාලයක මේක අසත්‍යක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසාම මේ ධර්මයේ උතුම් දෙයක් වෙනවා. ඒ වගේම අවිතත භාවය. ඒ වගේ අද මේ පුරුදු කරන එක අද සත්‍යක් නම් ඊළඟ කාලෙක අනාගතයේදී මේක පුරුදු කරන්න ඉන්නේ වෙනත් ධර්මතා ටිකක්, වෙනත් චතුරාර්ය සත්‍යක් කියලා. එහෙම වෙනස් සත්‍යයක් බවට පරිවර්තනය නොවන බව. ඉතින් අන්න ඒ නිසා අද යම් කිසි කෙනෙක් මේ දුක්ඛ නිරෝධ ගාමිනී වැඩපිළිවෙල ආරම්භ කරනවා නම් මේ පුහුණුව උට නිවන් දකින තාකල් මේ පුහුණුව උ පසුපස එනවා. ඒ පාරමිතාව උ පසුපස එනවා. ඉතින් ඒ නිසා ඒ ලාභයේ ඒ උතුම් වටිනාකම මේ ධර්මයේ තුල තියෙනවා. ඉතින් අන්න ඒ විතරක් නෙවෙයි මේ ධර්මයේ අපිට කෙරවලක් දක්වා යන්න බැරි වුණත් ඒ මට්ටමින් පුරුදු පුහුණු කරන කෙනාට ඒ අවස්ථාවේ ලැබෙන සැනසෙල්ල, ලැබෙන ලාභය අපිට මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසාම තමයි අපි මේ ධර්මයට යොමු වෙන්න ඕනේ. අපිට උරුම වෙලා තියෙන කර්ම, කෙලෙස්, දුක්, ශෝක, පරිදේවාදී මේ සියලු දුක් නිමා කරන්න පුළුවන් එකම සදාතනික ධර්මයේ තමයි තථාගත ධර්මයේ. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ වටිනාකම් ටිකක්, ඒ වගේ අපිට මේ මිදෙන්න බැරි මේ සාංසාරික දුකෙන් මුදවන බව ආදී මේ කාරණා නිසා අපිට කෙනෙකුට මේ කාරණා වටහා ගන්නවා නම් ඇත්තටම මේ දේ අපි දිවිහිමියෙන් පුරුදු පුහුණු කළ යුතුයි නේද කියන අවබෝධය තමන්ට එනවා. මොකද තමන්ට දුකක් ඇති වෙනකොට ඒ දුක නිවාගන්න අපිට ක්‍රමයක් නැත්නම් ਉਹ අසරණ කෙනෙක්, ਉਹ අනාත වෙච්ච කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ කාරණා ටිකත් ඔබ හිතේ තියාගෙන ඔබ මේ ශ්‍රවණය කරන්නේ ඔබගේ සියලු දුක් නිමා කරලා දාන තථාගත ධර්මයේ මේ ජීවිතයේ විතරක් නෙවෙයි සියලු සාංශාරික දුක නැති කරලා දාන ධර්මයක් අපිට මේ ලැබිලා තියෙන්නේ. ඒක මං දිවිහිමියෙන් පුරුදු කළ යුතුයි කියන අනේ අපේක්ෂාව අදිස්ථානයක් තියාගෙන ඔබ මේ ධර්මයට අහුම්කන් දෙන්න ඔබ යොමු වෙන්න. හොඳයි, අපි දැන් අපේ මූලික දේශනාවට යමු. මම මේ සඳහා සූත්‍රයක් පාදක කරගන්නවා. ඔබ සමහර විට මේ අහලා ඇති මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ තියෙන සබ්බාසව සූත්‍රයේ. මේ සබ්බාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි, නො අජානතෝ නො අපස්සතෝ, කිංච භික්කවේ ජානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාමි, යෝනිසෝච මනසිකාරං අයෝනිසෝට මනසිකාරං, අයෝනිසෝ භික්කවේ මනසිකරන්තෝ අනුප්පන්නාචේව ආසවා උප්පජ්ජಂತಿ, උප්පන්නාච ආසවා පවඩ්ඩති, යෝනිසෝචකෝ භික්කවේ මනසිකරන්තෝ අනුප්පන්නාචේව ආසවාන උප්පජ්ජಂತಿ, උප්පන්නාච ආසවා පහීයන්ති කිය. අනේ සබ්බාසව සූත්‍රයේ මූලික බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මාතෘකාවෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයක් සය කිරීම වදාරන. කුමක් දන්න කෙනාට, කුමක් දකින කෙනාටද මේ සියලු ආශ්‍රව දුක් ගෙවිලා යන්නේ? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මෙන්න මේ කාරණා දෙක දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයක් සය වෙනවා. එතකොට මේ බුද්ධ ශාසනයෙම කැටි කරලා පෙන්නපු පද දෙකක් තමයි මේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය කියන එක. ඉතින් අයෝනිසෝ මනසිකාරය තුල අපි හිටියට ඒක අයෝනිසෝ මනසිකාරයක් හැටියට දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්න ඒ නිසයි මෙතන පෙන්නන්නේ මේ අයෝනිසෝ මනසිකාරය දන්න කෙනාට යෝනිසෝ මනසිකාරය දන්න කෙනාට ආශ්‍රවයක් සේ වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයේ කුමක්ද නුවණින් මෙනෙහි කළ යුත්තේ, කුමක්ද නුවණින් මෙනෙහි නොකළ යුත්තේ කියන කාරණාව නොදන්න කෙනා යමක් මෙනෙහි කරනකොට නූපන් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, දිට්ඨාශ්‍රව කියන ඒවා කෙලෙස් කර්ම වැඩෙනවා නම් ඒ විදිහටමයි ඔහු මෙනෙහි කරන්නේ. ඒ නිසා ඔහුට නූපන් කර්ම කෙලෙස් ආශ්‍රව උපදිනවා, උපදිලා තියෙන කර්ම කෙලෙස් ආශ්‍රව වර්ධනය වෙනවා, වැඩි දියුණු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් යම් කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයේ බහුල කරනවා නම්, භාවිතා කරනවා නම්, ඔහුට නූපන් ආශ්‍රවයේ නූපදිනවා. උපන් ආශ්‍රවයක් තියෙනවා නම් ගෙවිලා යනවා. අනේ එතකොට අපිට පැහැදිලි වෙනවා මේ බුද්ධ ශාසනයම රැඳිලා පවතින්නේ අපේ ධර්ම මාර්ගයේ, ආර්ය අෂ්ටාංග මාර්ගයේ රැඳිලා තියෙන යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය මත කියලා. නමුත් මේ යෝනිසෝ මනසිකාරය කියලා මේ වචනේ කිව්වම මේකේ අපිට වැටහෙන හිතෙන නොයෙක් පරාසයන් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි මොනහරි දානයක් දෙන්න, පූජාවක් කරන්න කල්පනා කරනවා. හැබැයි මේකත් යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරය ලෞකිකව ලෝකෝත්තරවත් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ යෝනිසෝ මනසිකාරයේ මේ භාවනාවට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, නිර්වාණගාමිනී නිවන් දකින ප්‍රතිපදාව තුල තියෙන යෝනිසෝ මනසිකාරයේ මොකද්ද කියන අන්න ඒ කාරණාවයි අද අපිට පැහැදිලි කරගන්න වෙන්නේ. සියල්ල යෝනිසෝ මනසිකාරයයි. නමුත් කුමන මනසිකාරයක්ද දුක් ගෙවීම පිණිස පවතින්නේ? කුමන මනසිකාරයක්ද ඒ සාන්ත වූ නිවන නිර්වාණ ධර්මයේ කරා පත්වීම සඳහා පවතින්නේ කියලා අන්න මේ කාරණාවයි අපි ඉතාමත් නිර්වුල්ව පැහැදිලි කළ යුතු කාරණාව වෙන්නේ. ඉතින් ඒ නිසා අන්න ඒ කාරණාව අපි කොහොමද පැහැදිලි කරගන්නේ කියන එක අපි අද සුදුසු කාලයත් එක්ක අපි ඉදිරියට කතා කරගෙන යමු. එතකොට මේ යෝනිසෝ මනසිකාරයේ කියන එක තුල අන්තර්ගත වෙන්න ඕනේ කියලා මම මුලින් සඳහන් කළා. සම්මාදිට්ඨිය අපි තව වචනයකින් කිව්වොත්. ඒක සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මේ කියන දුක, සමුදය, නිරෝධ මාර්ගයේ කියන මේ උතුම් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥානය, නුවණ. හැබැයි මේ දුක්ඛේ ඥානය කියන එක අපි තුල අපිත් තියෙනවා දුක පිළිබඳව නෝන. ඇත්තටම ඒකද මේ සමුදය ඥානය කියලා කියන්නේ? ඒකද නිරෝධේ ඥානය කියලා කියන්නේ? අපි දන්න නිවනකුත් තියෙනවා. ඇත්තට ඒකද මේ තථාගතයන් වහන්සේ අදහස් කළේ? මාර්ගය පිළිබඳව අපිත් දන්න මාර්ගයක් තියෙනවා. අපි දන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද අපේක්ෂා කළ මාර්ගයමද කියලා. ඒක අපි මේ ධර්ම අනුසාරේනුයි තේරුම් ගත යුත්තේ. ඉතින් ඒ නිසා අපි මේ සූත්‍ර දේශනාවත් අභිධර්ම දේශනාවත් මේ ඔක්කොම අපි සම්බන්ධ කරගෙන කොහොමද මේ යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් මේ නිවන් දකින මාර්ගය පැහැදිලි කරගන්නේ, නිර්වෝල් කරගන්නේ කියලා අපි බලමු. එතකොට දැන් අපි අපේ මේ හැම එකක්ම තේරුම් ගන්නේ අපේ හිතට වැටහෙන දේත් එක්ක. එතකොට මේ සිතට වැටහෙන දේ ගත්තාම සිතට හරි දේත් වැටහෙනවා, වැරදි දේත් වැටහෙනවා. එතකොට ඒ නිසා මේ හිතට වැරදි දේත් හරි විදියට වැටහෙනවා. සමහර විට හරි දේ වැරදි විදියට වැටහෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඊට හේතුව තමයි මේ හිතේ යෙදෙන විද්‍යාව අවිද්‍යාව කියන අනිකුත් ධර්ම මත මේක පදනම් වෙනවා. නමුත් වැරදි දේ වැටහිච්ච කෙනාට මම තේරුම් ගත්තේ දැනගත්තේ වැරදි දෙයක් කියලා සම්මාදිට්ඨිය නැතුව ඔහුට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා තථාගත සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට විතරයි තේරෙන්නේ මම මේ මෙනෙහි කළ යුතු මෙනෙහි කළ ආකාරය වැරදි නේද කියලා තේරෙන්නේ නිවැරදි සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට. යන්න ඒ නිසායි අපි මේ මහන්සි වෙන්නේ. මේ මොකද්ද හරි යෝනිසෝ මනසිකාරය, මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියලා වටහා ගන්න. එතකොට අපි මේ ඔස්සේම ගියොත් හිතට වැටහෙන දේ අපි කියනවා, වැටහෙන දේ අපිට මොනවා හරි දෙයක් වැටහෙනවා. අපි මිනිසා කියලා කිව්වහම ඒ මිනිසා කියන වචනේත් එක්ක අපිට වැටහෙන අර්ථයක් තියෙනවා. ඒ වගේම රන් රිදී මිල මුදල් කිව්වම හිතට වැටහෙන අර්ථයක් තියෙනවා. අන්න ඒ හිතට වැටහෙන දෙයට අපි අර්ථය කියලා කියනවා. එතකොට තවත් අපි එහාට ගියොත් රූපය, පඨවිය, වේදනාව, සංඥාවාදී මේවා කියනකොටත් ධර්මයේ දන්න කෙනෙකුට වැටහෙන අදහසක් තියෙනවා. එතකොට මේ හරි දේ වැරදි දේත් වැටෙනවා. එතකොට හිතට වැටහෙන වැරදි දේට අපි කියනවා හීනාර්ථය කියලා. හිතට වැටහෙන හරි දේට කියනවා පරමාර්ථය කියලා. අන්න එතකොට මේ හීනාර්ථය මොකද්ද, පරමාර්ථය මොකද්ද කියලා අපි තේරුම් ගන්න වෙනවා. එතකොට මේ හීනාර්ථය හා පරමාර්ථය කියන එක තේරුම් ගන්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මයටම ඇහුම්කන් දීලා මේක ගවේෂණය කරලා බලන්න ඕනේ. හීනාර්ථයේ හෙවත් අපි වැටහිච්ච දේ හරිද වැරදිද කියලා බලාගන්නේ ඒක විමසීමෙන්. එතකොට අපිට වැටහිච්ච දේ තුළ අපිට මිනිස්සයා කියලා වැටහෙනවා. මේ මිනිස්සයා කියලා වැටහෙන දේ ඇත්තටම සැබෑවටම සත්‍යයක්ද? ඒක වෙනස් නොවන, විපරිණාම නොවන, අවිතත භාවයටපත් නොවන සත්‍යයක්ද කියලා බලාගන්නේ ඒක විමසීමෙන්. එතකොටන්නේ ඒක විමසනකොට ඒක වෙනත් දෙයක් බවටපත් වෙනවන. වෙනත් දෙයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් නම් ඇත්තටම එතන තියෙන්නේ හීනාර්ථයක්. යම් දෙයක් අපිට වැටහුණා නම් ඒ වැටහෙන්චි දේ කිසි කලකත් වෙනත් දෙයක් බවට, වෙනස් සත්‍යයක් බවට පරිවර්තනය කරන්න බැරි නම් ඒක ඒකාන්තයෙන් පරමාර්ථ සත්‍යයක්. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මේ අපිට බොහෝ සෙයින් වැටහෙන දේවල් මේ සම්මාදිට්ඨිය නැතුව වැටහෙන දේවල් ඔක්කෝම මිත්‍යාර්ථ, හීනාර්ථ. ඒ හේතුව තමයි උදාහරණයක් වශයෙන් අපි මිනිස්සයා කියන අදහස ගත්තොත් මේ මිනිස්සයා කියලා මම කිව්වේ කුමකටද, කොතෙන්ටද කියලා බැලුවොත් එතන තියෙන කොටස් ටික ගවේෂණය කරලා කෙස් ලොම් නියදත් හම්මස්නාරි කොටස් ටික ගවේෂණය කරලා බැලුවොත් හෝ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු එතන සත්‍ය වශයෙන් තියෙන පටවියාපෝ තේජෝ වායෝ ගවේෂණය කරලා බැලුවොත් එහෙම නැත්නම් අපිට වැටහෙන කොටස් ටිකම වෙන් කර කර වෙන් කර බැලුවොත් කොතනද මිනිස්සයා ඉන්නේ, කෝකටද මං මිනිස්සයා කියලා කියන්නේ කියලා බැලුවොත් අපිට ඒ පණවන්න දෙයක් එතන හම්බෙන්නේ නැහැ. වෙන් කරන්න ඒක වෙනත් දෙයක් බවට පරිවර්තනය වෙනවා. අන්න මේ විදිහට කෙනෙකුට පුළුවන්කම තියෙනවා හීනාර්ථය කියන්නේ මොකද්ද, පරමාර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මේක තේරුම් කරලා දෙන්න තමයි මේ න්‍යායම් කියලා දෙයක් අපිට පෙන්වලා තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසමුපාදයේදී මේ භාවනා කරන කමඨහන් කියලා අපි කිව්වොත් මෙන්න මේ කර්මස්ථාන තුලින් න්‍යායම් තුලින් පර සැබෑ පරමාර්ථය මොකද්ද, මිත්‍යාර්ථය හීනාර්ථය මොකද්ද කියලා මතු කරගන්න අවබෝධ කරගන්න තමයි අපිට භාවනාවක් කියලා තියෙන්නේ. ඒ නිසා මේ න්‍යායන් වලට පදනම් කරගත්තු සත්‍ය මොකද්ද කියලා අපි ඉස්සරෝම බලමු. ඒ සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ මේ තුන් භූමිය තුලම එහෙම නැත්නම් යම් තාක් ලෝකේ සත්‍ය තියෙනවා නම් ඒ සියලු සත්‍ය කොටස් හතරකට බෙදුවා මොකද්ද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. ඔන්න ඔය සත්‍ය හතර තමයි ලෝකෙත් ලෝකෙන් එතරත් යම් තැනක සවිඥානක අවිඥානක යම් දෙයක් තියෙනවනම් එතනත් මේ සංකත ධර්මයන්ගේ එහා ගියපු යම් ධර්මයක් තියෙනවනම් ඔය සත්‍ය හතර පමණමයි තියෙන. ඔය සත්‍යෙන් තොර වෙනස් සත්‍යයක් නැහැ. එතකොට අපි මේ නිර්වාණ පරමාර්ථයේ කියන එක පැත්තකින් තිබ්බොත් සංකතයන් තුල තියෙන සත්‍ය ලෝකයේ තුල කාම ලෝක රූප අරූප ආදී ලෝක තුල තියෙන සත්‍ය පිළිබඳව අපිට හම්බෙන්නේ චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ පරමාර්ථ ටික. ඔය ටික තමයි මිනිස්සෙක් කියන තැන තියෙන, දෙවියෙක් බ්‍රහ්මයෙක් කියන තැන තියෙන. අපි දකිනවා, අහනවා, දැනගන්නවා, හිතනවා, එහෙම නැත්නම් දුක සැප මේ හැම තැනකම තියෙන්නේ ඔය සත්‍ය තුනේ කෘත්‍ය චිත්ත චෛතසික රූප කියන ඔන්න ඔය සත්‍යයේ තියෙන කෘත්‍ය. මේ සත්‍ය තුන මේ ලෝකයේ තුල තියෙන මේ සත්‍ය තුන නොදන්නාකම නිසා අසෘතවත් කෙනා මේ සත්‍යයන් පිළිබඳව විපරිත ආකල්ප විපරිත අදහස් ඇති කරගෙන තියෙනවා. අන්න ඒ විපරිත විපල්ලාස මත තමයි සියලු දුක කනගාටුව සසර සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විපරිත අදහස මතයි. ඉතින් ඒ නිසා මේ පරමාර්ථ ධර්ම ටික පරමාර්ථ වූ සත්‍ය යම් කෙනෙක් දැන දැකගෙන ඇහැට කනට නාසයට අපිට අරමුණු වෙන දේ ඔස්සේ ඒ විදිහට හිතන්න ගත්තොත් අපිට ඇහැට යමක් පේනකොට ඇත්තටම පේන්නේ වර්ණ සටහනක්. කනට යමක් ඇහෙනකොට ඇහෙන්නේ ශබ්දයක්. හැබැයි වර්ණේ නානත්වයක් තියෙනවා. ශබ්දේ නානත්වයක් තියෙනවා. එතකොට මේ නානත්වයේ අනිකක්, හැබැයි හැම නානත්වයක්ම තුල තියෙන එකම ස්වභාව ධර්මයක්. ඒක තමයි ප්‍රත්‍යයෙන් හටගත්තු ඒ ශබ්දය කියන එක කනට ඇහෙන්නේ. ඇහැට නම් පේන්නේ කුමන ආකාරයෙන් පෙනුනත් ඒ වර්ණ සටහන් ටිකක් විතරයි පේන්නේ. නමුත් මේ වර්ණ සටහන කියන එක නොදන්නාකම නිසා අපි වර්ණ සටහන නොඑක ආකල්ප ඇති කරගන්නවා. රන් රිදී මිල මුදල් සත්වයෝ පුද්ගලයෝ ආදී වශයෙන් මේ විදිහේ නොඑක මුලාවීම් වෙනවා. ශබ්දයේ අරමයත් එහෙමයි. ඒ නිසා මෙන්න මේ මුලාව තුල තියෙන පරමාර්ථය තමයි ලෝකයා මේ විදිහේ වැරදි අදහස් ආකල්ප ඇති කරගෙන තියෙන්නේ. ඒ අපේ ඒ වැටහෙන වැරදි ආකල්පයේ ගවේෂණය කරලා බැලුවොත් ඔහුට පරමාර්ථය කියන එක මතු වෙනවා. ඉතින් මෙන්න මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම මතු කරලා දීලා ඒ තුල තියෙන යථාර්ථය පෙන්වලා දීලා මේවා වැරදිවට ගන්න එකෙන් හිත මුදවලා මේ වගේන් තොර චිත්තචෛසික නාම රූප ස්කන්ධ ධාතු ආයතනයන්ගෙන් තොර යම් උතුම් තැනක් තියෙනවනම් අන්න ඒ තැනට සත්වයා පත් කිරීම. එතකොට මම මේ සත්වයේ කියලා විවහාරයෙන් අදහස් කළාට මේ ධර්මයන්ගේ නිවීමට පත් කිරීම තමයි බුදු කෙනෙකුගේ ඒකායන අභිලාෂ ඒකායන බලාපොරොත්තු. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා ටික අපි කොහොමද පැහැදිලි කරගන්නේ කියලයි අපි අපේ නිවන් දකින මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ චිත්තචෛසික රූප කියලා කියන මේ ඇත්ත මතු කරලා දෙන්න තමයි න්‍යායක් කියන එක යොදාගත්තේ. එතකොට ඒ න්‍යායක් පදනම් කරගෙන මේ සත්‍ය මතු කරගෙන ඒ මත පදනම් වෙලා කරන ලද භාවනාව තුළින් කෙනෙකුට නිවැරදිව ඒකාන්තයෙන් ඒ උතුම් නිවන කරා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ න්‍යාය තුල අන්තර්ගත වෙලා තියෙන මේ සත්‍ය මතු කරගන්න හැටි අපි දැනගෙන තියෙනවා. එහෙම නැතුනොත් බොහෝ අය ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ආනාපාන සතිය පිළිකුල් භාවනාව ධාතු කර්මස්ථාන එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධේ උදේ වැය වගේ ආදී මේ වගේ න්‍යායන් භාවනාවට යොදාගත්තට නමුත් මේකෙන් මතු කරගත යුතු පරමාර්ථය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසාම මේ භාවනාව සඵල වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අපි හැම වෙලාවෙම අපිට ගෝචර අපිට ගැළපෙන ඒ කර්මස්ථානයක් තෝරගෙන මේ කර්මස්ථානයේ තුලින් මෙන්න මේ පරමාර්ථ ධර්මය මතු කරගන්න. තවත් සරල තේරෙන භාෂාවකින් කිව්වොත් ඒ න්‍යාය තුලින් අපිට අවබෝධයක් ඇති වෙලා තියෙන්න ඕනේ. දුක පිළිබඳව නුවණ, දුක ඇති වෙන ආකාරය පිළිබඳව නුවණ, දුක නිරෝධය හෙවත් ඒ දුක නිවන කියන්නේ මොකද්ද, ඒ වගේම මේ සඳහා යන මාර්ගය මොකද්ද කියලා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණයි ඔය අපි වඩන කමටහන තුල තියෙන්න ඕනේ. යම් කෙනෙක් අපි කියමුකෝ පිළිකුල භාවනාව ධාතු කර්මස්ථානය කරනවා කියලා. මේ ධාතු කර්මස්ථානය කරන කෙනා තුල මේ සතර සත්‍ය පිළිබඳ නුවණ තියෙන්න ඕනේ. හැබැයි ඒකද ප්‍රායෝගික වෙන්න ඕනේ. මම උදාහරණයක් වශයෙන් කිව්වොත් කෙනෙක් පාවිච්චි කරනවා ගෙදර මොනවා හරි දෙයක් අපි කියමු පිඟාන, කෝපයක්, මේසයක්, පුටුවක් මේ දෙයකට ඉතාමත් අලංකාර දෙයක් පාවිච්චි කරනවා. දැන් මේකෙනුයි අපිට දුක ආවේ. ඒකයි අපි මේ ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න ඕනේ. අපි සමහර විට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා වචන වලින් පංච උපාදානස්කන්ධයේ දුක, දුකට හේතුව තණ්හාවයි කියලා මෙහෙම දන්නවා වෙන්න පුළුවන්. නමුත් මම කෙනෙකුගෙන් ඇහුවොත්, ඔබෙන් කෙනෙකුගෙන් ඇහුවොත් මේ බෝතලයක්, කෝප්පයක්, ඔරලෝසුවක් පෙන්නලා මට මෙන්න මේකින් චතුරාර්ය සත්‍ය පෙන්වන්න, කොහොමද මේකින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කියලා කෙනෙකුගෙන් ඇහුවොත්, හැබැයි එතනදී එයාට ප්‍රශ්නයක් වෙනවා, මේකේ කොහොමද චතුරාර්ය සත්‍ය තියෙන්නේ, මේකින් කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කියලා බොහෝ දෙනෙකුට මේකට උත්තරේ කියාගන්න බැරි වෙනවා. මොකද මං එහෙම බොහෝ අයගෙන් අහලා තියෙනවා. ඇයි මේකට හේතුව? අපි චතුරාර්ය සත්‍ය පොතෙන් තමයි දැක්කේ, වචන වලින් තමයි දැක්කේ. ඒ චතුරාර්ය සත්‍ය අපේ ප්‍රායෝගික ජීවිතයෙන් දැක්කේ නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය අපිට හම්බෙන්න ඕනේ අපේ ජීවිතේ, අපි අඳින ඇඳුම් පැළඳුම් තුළ, අපි ආහාරයට ගන්න බත් පිඟාන තුළ, ඒ වගේම අපි කරන රැකියාව තුළ, අපි ආශ්‍රය කරන අපේ බිරිඳවරු, දරුවෝ, මුණුබුරු, මේ අපි වටා ඉන්න මේ පිරිස තුළ, මේ තුළිනුයි අපිට දුක ආවේ. මේ නිසායි අපි අපායට ගියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, දරුවා නිසා මොන තරම් අපි අපායට වැටෙනවද? මේ ඇහැ නිසා, මේක මම කරගෙන නුඹලා තිරිසං සත්තු වෙලා, ප්‍රේතයෝ භූතෝ වෙලා ඉපදිචි වාර ගාන අනන්තයි අප්‍රමාණයි. මේ ඇහැ නිසා, මේ ඇහැට මුලා වීම නිසා නුඹලා සසර යනකොට ගලපු කඳුළු, වගුරුවපු කඳුළු සතර මහා සාගරයට වැඩි කියලා. මේ විදිහට මේ තුලිනුයි අපි දුක ආවේ. මේ අපි අපිට හම්බෙන මේ ගෙවල් දොරවල් ආදී මේ අපේ ජීවිතයේ තුලිනුයි මේ සසර අපිට තීරණය වෙන. ඒ නිසා අපිට චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ වෙන්න ඕනේ මෙන්න මේ හරහායි. එතකොටයි අපිට මේ තථාගත ධර්මයේ අපේ ජීවිතයට අදාළ එකක්, මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තමන් ගැන, මගේ ජීවිතය ගැන, මට දුකක් එනකොට මේක නැති කරගන්න ආකාරය පිළිබඳව, කවුරු හරි මට බනිනකොට, කවුරු හරි මං අකමැති දෙයක් කරනකොට මට දුක එනවා, මං බලාපොරොත්තු දෙයක් නොලැබෙනකොට මගේ හදවත පිච්චිලා යනවා, ශෝකයෙන් බරිත වෙනවා. ඉතින් මේක නැති කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්නලා තියෙන්නේ. මේ ධර්මයේ ගවේෂණය කරින් මෙන්න මේකයි නැති වෙන්නේ කියලා කෙනෙකුට අවබෝධ වුණොත් අන්න ඇත්තටම යාට මේ ධර්මයේ වටිනාකමක් පේනවා. ඒ ඔහුට තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන බව පේනවා. ඉතින් අන්න ඒ නිසා මේ තථාගත ධර්මයේ තුලින් අපි අවබෝධ කරගත යුත්තේ අන්න ඒ ආකාරයට. මේ කියපු කාරණා සියල්ල න්‍යායක් මත පදනම් වෙලා තියෙන එක. එතකොට අපි භාවනා කරන න්‍යාය තුළින් තමයි මේ කාරණාව තේරුම් ගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය අපි පිළිකුල් භාවනාව හෝ ධාතු කර්මස්ථානිය හෝ ආනාපාන සතිය හෝ කරනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් බොහෝ අය මේ ආනාපාන සතියට කැමති. ආනාපාන සතිය බොහෝ විට කරනවා. හැබැයි මේ ආනාපාන සතිය තුළින් තමන්ගේ ජීවිතයේ යථාර්ථය මතුවලා තියෙනවට. මේ ආනාපාන සතිය තුළින් ඇත්තටම තමන්ට කෙනෙක් බණිනකොට මේ බැනීම අරඹයා තමන්ගේ හිත කම්පාන කරගෙන ඉන්න පුළුවන් බව තිබිලා තියෙනවද? බොහෝ දෙනකොට මේක ගැළපිලා නැහැ. ආනාපාන සති භාවනාව අවුරුදු 10 15 20 30 කරනවා. හැබැයි කරාට තව කෙනෙක් වැරද්දක් කරොත් තමන්ට තරහ එනවා. තව කෙනෙක් බැන්නොත් දුක එනවා. තමන්ගේ ළඟම ඥාතියෙක් දරුවෙක් අහිමි වෙනකොට තමන්ට අකමැති දෙයක් කරනකොට දුක එනවා. එහෙනම් ඌට ඇත්තටම මේ ආනාපාන සති භාවනාවෙන් බලාපොරොත්තු වෙච්ච දේ වෙලා. ඉතින් අන්න ඒ නිසා කුමන භාවනාවක් කරත් කමන්නේ. අපි ධර්මයේ කොයිතරම් ඉගෙන ගත්තත් කමන්නේ. මේ ඉගෙන ගන්න ධර්මයේ මගේ දුක නිවෙන්න කොයිතරම් උපකාර වෙනවද? කොහොමද මේක ගැලපෙන්නේ කියලා අපි මෙන්න මේ කාරණා න්‍යායක් තුලින් අපිට පැමිණිලා තියෙන්න ඕනේ. අන්න එතකොටයි ඔහු භාවනා කරන පිළිකුල් භාවනාව තුලින්, ඔහු කරන ධාතු කර්මස්ථානයේ තුලින් ඔහුට දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඔහුගේ ජීවිතේ පරිවර්තනය වෙන්නේ මෙන්න මේ නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා එකක්. ඊළඟ තව කාරණාවක් තමයි අපි භාවනාවක් නිසා නිවැරදි භාවනාවක් කරගෙන යනකොට ඔහු තුළ වැඩෙන ගුණධර්ම ටිකක් තියෙනවා. අදිෂ්ඨානශීලී බව, ඉවසීම, දරා ගැනීමේ හැකියාව, බණින කෙනාට කවදාවත් ආපහු බණින්නේ නැහැ. මේවා ඒ බණින කෙනාට මෛත්‍රිය කරන බව, මේවා ගුණ. හැබැයි බොහෝ විට මේ ගුණ මත අපි සමාජය තුළ ඉන්නකොට ධර්මයේ නොදන්න අය මේවා දකින්න කෙනෙකුගේ දුර්වලතා හැටියට. ඒ දුර්වලතා හැටියට දැකලා ඊට පස්සේ මේ ගුණය බිඳලා දාන්න බොහෝ සමාජය උත්සුක වෙනවා. ඉතින් අන්න ඒ නිසා කෙනෙකුට මේ හරහා ඇත්තටම මන් තුළ කෙනෙකුට බයිනකොට ඔහුට මෛත්‍රිය කරන බව, කෙනෙක් බවුන බයිනකොට මං ඉවසාගෙන දරාගෙන ඉන්න බව, මේක ප්‍රමාණ කරන්න බැරි වටිනා ගුණයක් හැටියට කෙනෙකුට තේරුම් නැත්තම් ඔහු මේක පුරුදු කරන එක නතර කරනවා. තව කෙනෙක්ගේ සමහරට කෙනෙක් කියන්න පුළුවන් ඔය විදිහට කරන්න ගියොත් ලෝකේ ජීවත් වෙන්න බෑනේ, ඔහොම කොහොමද සමාජේ ජීවත් වෙන්නේ කියලා මෙන්න මේ විදිහ ආකල්ප ඇති කරන නිසා ඔහු අර ගුණය කියන එක සීමාවක් කරගන්නවා. ඒක දිනු කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ඒ කාරණාවත් අපි තේරුම් ගන්න ඕනේ. තමන්ගේ ආරක්ෂාවට හා අනුන්ගේ ආරක්ෂාව දෙපැත්තේම අර්ථය සඳහා මේ ගුණයම දිනු කළ යුතුයි. ඒක ලෝකයා මොන ආකාරයෙන් දැක්කත් කමන්නේ. හැබැයි තමන්ගේ හිත රැකගන්න නම් මේ ගුණය මත හැම කල්ලීම පිහිටිය යුතුයි. ඒ නිසා ඒ කාරණාවත් මම ඔබට මේ අමතර කාරණාවක් වශයෙන් මේ කාරණාවට මුලින් මතක් කරන්න බැරි වෙච්ච නිසා මේක මතක් කරේ. ඉතින් එතකොට ආපහු අපේ යමු අපේ ප්‍රධාන මාතෘකාවට. මම කිව්වා ඔබ ආනාපාන සතිය කරනවා වෙන්න පුළුවන්, ධාතු කර්මස්ථානයේ පිළිකුල් භාවනාව කරන වෙන්න පුළුවන්. මේ තුල ඔබට චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ තියෙනවා. දුක්ඛේ ඥානය කියලා කියන්නේ දුක පිළිබඳව සැබෑ නුවණ කියන්නේ මොකද්ද? මේ තුලින් ඔබට අවබෝධ වෙලා තියෙන දුක ඇති වෙන හේතුව ඒක බාහිරින් නෙවෙයි, තමා තුලින් දැකලා තියෙන මේ දුක ඇති කරන්නේ මේ බාහිර සත්වයෝ පුද්ගලයෝ නෙවෙයි. මේ දුක ඇති වෙන්නේ තමා තුළම උපදින අවිද්‍යාව, ඒ නිසා ඇති වෙන තණ්හාව නිසායි කියලා මෙන්න මේ කාරණාව මේ තමන් වඩන කර්මස්ථානයේ තුල අවබෝධයේ තියෙන්න ඕනේ. නිවන කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපිට හරියාකාරව අවබෝධයේ තියෙන්න ඕනේ. බොහෝ අය මේ නිවන පිළිබඳව ඒ නිවන පිළිබඳව හරියාකාරව නොදන්නා නිසාම බොහෝ අය මේ නිවන් දැක්කා කියලා රැවටෙනවා. බොහෝ අය අද මේ මුලා වෙලා අනුන් විසින් දෙන මාර්ගඵල වලට මුලා වෙලා මේ කටයුතු කරන්නේ නිවන කියන්නේ මොකද්ද කියන එක නොදන්න කියන නොදන්නකම නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ඒ නිවන පිළිබඳව මුලා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේක තමන්ට අවබෝධ විය යුත්තක් මිසක් තව කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නැහැ. තමන්ට අත්දැකීම. ඉතින් ඒක නොදන්නාකම නිසා නිවන කියන්නේ මොකද්ද, මට ඒ අරමුණු වෙච්ච නිර්වාණය කියන එක නොදන්නකම නිසා අපිට මේ භාවනාව නිසා මොනවා හරි ලැබෙන අත්දැකීමක් ආලෝකයක් වෙන්න පුළුවන්, හිතේ සැහැල්ලු බවක් වෙන්න පුළුවන්, පෙර නොදකපු අත්දැකීමක් යම් කෙනෙකුට කියනකොට අන්න එතකොට එයා කියනවා, ආ මේ ඔබ මේ தත්වෙටපත් උනේ, ප්‍රථම ධ්‍යානෙටපත් උනේ, ඔබ මේ ဒုတိය ධ්‍යානෙටපත් උනේ, ඔබ මේ මාර්ග ඥානෙටයිපත් උනේ කියලා ඉතින් දෙනවා. ඉතින් අපිත් ඒ නිවන මොකද්ද කියලා නොදන්නකොට ආ මේ කිව්වේ මං මේ සෝවාන් වෙලා තමයි කියලා අපි අන්න ඒක ගන්නවා. ඉතින් ඒ නිසා ඇයි මෙහෙම වෙන්නේ? අර දැනුම තුළ, අර න්‍යාය තුළ මේ චතුරාර්ය සත්‍යයේ තියෙන නිරෝධ සත්‍ය පිළිබඳ ඇති ඥානයේ අඩුව නිසා. බුදුරජාණන් වහන්සේ ධම්ම සංගණියේ පෙන්නනවා මෙන්න මේ කාරණාවක්, කතමේ ධම්මා අප්‍රමාණා කියලා. මොනවද අප්‍රමාණ ධර්මයෝ කියලා තිකමාතිකාවල පෙන්නේ, පරිත්ත ධම්මා, මහග්ගත ධම්මා, අප්‍රමාණ ධම්මා කියලා. අභිධර්මයේ දන්න අය සමාහයට දන්නේ නැති. එතකොට පරිත්‍ර ධර්මයෝ කියලා කියන්නේ මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, තිරිසං අපාය ආදී මේ තුල තියෙන නාම රූප ස්කන්ධ ආදී ධර්මයන්ට පරිත්‍ර ධර්ම කියලා කියනවා. මහග්ගත ධර්මයෝ කියලා කියන්නේ රූප අරූප භවයන්, රූපාවචර අරූපාවචර ධ්‍යාන වලට කියනවා. ඒවා කුසල අකුසල අසමා වෙන කුසල විපාක ක්‍රියා, මේ ටිකට කියනවා මහග්ගත ධර්මයෝ කියලා. අප්‍රමාණ ධර්මයෝ කියන්නේ මොනවද කියලා පෙන්නනවා. අප්‍රමාණ ධර්මයෝ මාර්ග හතර, සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග හතරයි. ඒ සඳහා ලැබෙන ඵල හතර හා නිවන ඔන්නෝයි කියන අප්‍රමාණ ධර්මයෝ කියලා. එතකොට අප්‍රමාණ ධර්මයෝ මොනවද වෙන්නේ? මාර්ග සිත් හතරයි, ඵල සිත් හතරයි, නිර්වාණයයි. ඔය අප්‍රමාණ ධර්ම. ඊට පස්සේ ඊළඟ පේනවා කතමේ ධම්මා අප්‍රමාණාරම්භණ. එතකොට මොන ධර්මයෝද අප්‍රමාණේ අරමුණු කරන ධර්මයෝ කියලා කියනවා. එතකොට කියනවා අන්න අප්‍රමාණේ අරමුණු කරන ධර්මයෝ තමයි මාර්ග සිත් හතරයි, ඵල සිත් හතරයි, අප්‍රමාණ ආරම්භණ, නිවන ආරම්භණයි. නිවනට අරමුණු ගැනීමට හැකියාවක් නැහැ. මොකද ඒ නිවන කියන තැන චිත්තචෛසික ආදී මේ ධර්මයෝ නැති නිසා. ඉතින් ඒ නිසා නිවන කියන එක අනාරම්භණයි. නමුත් අප්‍රමාණ ආරම්භණ ධර්මයෝ මාර්ග සිත් හතර හා ඵල සිත් හතර. එතකොට එහෙනම් මේ මාර්ගයට ඵලයට අරමුණු වෙන්නේ නිබ්බාණය, නිර්වාණය තමයි අරමුණු වෙන්නේ. එතකොට මේ නිවන අරමුණු වෙන නිසාමයි ඒ සිත ලෝකෝත්තර වෙන්නේ. ඒ සිත ලෝකෝත්තර සිතක් වෙන්නේ ඒ හිතට නිවන අරමුණු වෙන නිසා. හොඳයි, අපි කියාගෙන ආවේ මේ යෝනිසෝ මනසිකාරය කියන එකට අදාළව. යෝනිසෝ මනසිකාරය කියන කාරණාව තුළ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ අන්තර්ගත වෙලා තියෙන, දුක්ඛ පිළිබඳව, සමුදය පිළිබඳව, නිරෝධය පිළිබඳව, මාර්ගය පිළිබඳව නුවණ. එතකොට ඒ පිළිබඳව අපි කතා කරගෙන යනකොට තමයි මේ මට ගොඩාක් මේ අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට තේරෙන්නේ. නිවන කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව හරියට අවබෝධය නැති නිසා මේ නිවන මඤ්ඤණා කරනවා. මූලපරියාය සූත්‍රය වගේ පෙන්නනවා මේ නිබ්බාණං මඤ්ඤති කියලා. නිවන මඤ්ඤණා කරනවා, නිවනට නිවන කියලා මුලා වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ කාරණාව තමයි මම පැහැදිලි කරේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපි ධම්මසංගණී කාරණාවක් පැහැදිලි කරගෙන ආවේ කතමේ ධම්ම අප්‍රමාණ ආරම්භණ. එතකොට අප්‍රමාණය කිව්වේ නිවන, නිවන අරමුණු වෙන්නේ මාර්ගයට හා ඵලයට. ඊට පස්සේ ඒ අප්‍රමාණ කියපු නිවන කියන්නේ ඒ මාර්ග ඵලයට අරමුණු වෙන නිවනේ ස්වභාවය මොකද්ද? අන්න ඒක පිළිබඳව අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොටයි මට අරමුණු වෙන්නේ ඇත්තටම සැබෑ නිවනද නැත්නම් නිවන කියලා සංකත ධර්මයක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ නිසා. ඒ නිසා අපි එක උදාන පාළියේ තියෙන එක බුද්ධ දේශනාවකට අපි අහුම්කම් දෙමු. බුදුරජාණන් වහන්සේ දේශනාව කරනවා අත්තිබික්වේ තදායතනං යත්ත නේව පටවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානං ඡායතනං න විඥානං ඡායතනං න ආකින්චඤ්ඤායතනං න නේව සංඥා නාසඤ්ඤායතනං නායං ලෝකෝ න පරලෝකෝ උබෝ චන්දිමා සුරියං තත්‍රාපහං භික්කවේ නේව ආගති වදාමි නාගතින් වදාමි න තිට්ඨං න චුතින් න උප්පත්තිං අපපතිට්ඨිතං අපවත්තං අනාරම්භන මේතං ඒ සේවන්තෝ දුක්ඛස්ස. කියලා. මෙන්න මේ දුකේ නිවීම, දුකේ නිරෝධය, නිවන කියන්නේ මොන වගේ ස්වභාවයක්ද? ඒක ඇත්තටම අපේට මේ ලෞකික සංකත ධර්මයන්ගෙන් පෙන්වන්න පුළුවන් එකක් නෑ. නමුත් මේ සංකතයි කියලා යමක් අපිට වැටහෙනවා නම් මේ සියලු සංකත ධර්මයන්ගේ නොපවතින තැන, නොහට ගන්නා යම් තැනක් තියෙනවා නම් අන්න ඒක තමයි නිවන කියලා කියන්නේ. එතකොට එහෙනම් මේවා නැති හිස් බවක් නෙවෙයි, ඒක අභව පඤ්ඤප්තිය නෙවෙයි. අභව පඤ්ඤප්තිය හිස් බව කියන එක තුළ කවදා හරි ආපහු එතෙන්ට නාම රූප ධර්මයන් හටගත්තොත් අපි කියමුකෝ අහ ආකාශය කියලා හිස් බව කියලා. හිස් බව කියන එක තුළට යම් වෙලාවකට පුළුවන්කමක් තිබුණොත් මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන රූප ධර්ම ටිකක් එතෙන්ට පත් කරන්න, එතකොට අර හිස් බව අතුර දහම් වෙනවා. ඒ නිසා එතනත් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. නමුත් මේ නිවන කියලා කියන්නේ එහෙම ඇතිවෙන නැතිවෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් නෙවෙයි. මේ කියන සංකත ධර්මයන් සදාතනිකව නැති, හටගන්නේ නැති, නොපවතින තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් ආයතනයක් තියෙනවා, මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවා එහි නැහැ. නිවසඤ්ඤා නාසඤ්ඤායතන ආකින්චඤ්ඤායතන ආකාසඤ්ඤායතන විඤ්ඤාණඤ්ඤායතන ආදී මේ ආයතන නැති තැන, මෙලව පරලොව කියලා ආදී මේ දේවල් විද්‍යාමාන වෙන්නේ නැහැ. හිර හඳ තාරකා විද්‍යාමාන වෙන්නේ නැහැ. එහි චුති ගති ප්‍රතිසන්දි ආදී මේ දේවල් විද්‍යාමාන වෙන්නේ නැහැ. එතන අරමුණු ගැනීම සැප දුක් මේවා නැති තැනක්. ඒ වගේම ඉර හඳ තාරක ආලෝකය ආදී මේ කිසිවක් නොපවතින තැනක් තමයි නිවන කියලා කියන්නේ. මේක ඉතාමත් අපි පස්සේ මේක දීර්ඝ වශයෙන් අපි මේක දේශනාවක් වශයෙන් අපි කරමු. මොකද මම මෙතෙන්ට සම්බන්ධ කරගත්තේ මේක ඔබට නිවන කියලා ඔබ මාර්ගය ඵලයක් ලැබුවා කියලා යම් කිසි කෙනෙකුට හිතුනොත් ඒ මාර්ගයට අරමුණු වෙච්ච දේ ඔබට ප්‍රත්‍යක්ෂව තේරෙන්න ඕනේ. තව කෙනෙකුට නෙවෙයි, ඒක තමන්ට ප්‍රත්‍යක්ෂයෙන් දැනෙන්න ඕනේ දෙයක්. ඒ දැනෙන දේ ඔබ බලන්න මේ සංකත ධර්මයක් අරමුණු වෙලාද ඒක දැනුනේ. ඒ දැනීම තුළ ආකෝ ආලෝකයේ සැහැල්ලු බව, එහෙම නැත්නම් ඒ වගේ මොනවහරි දෙයක්ද ඔබට වැටහුනේ. එහෙනම් එතනක් තියෙන්නේ සංකත ධර්මයක්. ඒ නිසා සංකතයේ නැති බව නිරෝධය නිවන නෙවෙයි. ඒ නිසා යමකගේ හටගත්තු දේ නැතිවීම නිරුද්ධ වීම නිවන නෙවෙයි. නැවත නූපදින ආකාරයෙන් නොහට ගන්නා ඒ නිරෝධය කියන එක උතුම් ඥානයකට මාර්ග සිතකට අවබෝධ වෙන එකක්. ඒ නිසා මම මේක කෙටියෙන් මේ මගේ මාතෘකාව වෙන එකක් නිසා අන්න ඒ වගේ මේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මේ යෝනිසෝ මනසිකාරය තුළ අපිට තියෙන්න ඕනේ. අපි වඩන මේ කර්මස්ථානය තුළ තියෙන්න ඕනේ. ඒ වගේම මාර්ග සත්‍ය මේ අපි වඩන නිරෝධ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව තුළ ඒ මානසිකාරයේ තුළ දුක කියන එක තමන්ට අවබෝධ වෙනවද, සමුදය දුරු වෙනවද, නිරෝධයේ වැඩෙනවද, මගේ මේ මාර්ගයේ වැඩීම කියන එක තුළ තමන්ගේ ජීවිතයේ කෙලෙස් දුක නිවිලා යන බවක් තියෙනවද කියලා මෙන්න මේ විදිහට මාර්ගයේ පිළිබඳවත් අපි තුල දැනුම තියෙනවා. ඉතින් අන්න එතකොට මේ න්‍යායක් තුලින් අපි කොහොමද මේ යෝනිසෝ මනසිකාරය මතු කරගන්නේ? කුමක් නිසාද මේ යෝනිසෝ මනසිකාරය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වෝ ආශ්‍රව ගෙවිලා යනවා, සසර පුරුදු ගෙවිලා යනවා, දුක උපදින කෙලෙස් ගෙවිලා යනවා, කර්මක් ක්ෂය වෙනවා. ඉතින් ඒ නිසා ඒක ක්ෂය වෙන ගෙවෙන වැඩපිළිවෙලක් වෙන්න ඕනේ මේ අපේ කර්මස්ථානයේ කියන එක. අපි ඒ නිසා අපි කෙටියෙන් අද අපි බලමු මේ එක කර්මස්ථානයක තුලින් කොහොමද මේක මතු කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා මම උදාහරණයකට වශයෙන් ගන්න අපි බොහෝ දෙනෙක් භාවිතා කරන ආනාපාන සතිය කියන එක. දැන් ආනාපාන සතිය කර්මස්ථානයේ තුල මේ ආනාපාන සතිය තුල තියෙනවා සමතය තුලින් ධ්‍යාන රූපාවචර අරූපාවචර ධ්‍යාන දක්වා යන්න පුළුවන් සමතය පැත්තක් තියෙනවා. ඒ වගේම මේ ආනාපාන සතිය තුළින් සතර සතිපට්ඨානේ සප්ත බොජ්ජංගයේ වැඩිලා නිවන දක්වා යන වැඩපිළිවෙලක් තියෙනවා. ඔබට මේක සවිස්තරව බලාගන්න පුළුවන් පටිසම්භිදාමග්ගේ ආනාපාන සති කතා කියන මේකේ ආනාපාන සතිය පුළුවන් ඉතාම සවිස්තර දේශනාවක් ඒ පටිසම්භිදාමග්ගේ සඳහන් වෙනවා. එතකොට අපි මේ ආනාපාන සතියේ විපස්සනාව කොහොමද කියන එකයි අපි කතා කරන්නේ. ආනාපාන සතියේ සමතේ නෙවෙයි, ඒක බොහෝ විට හැමෝම ඒ සමතේ කියන කාරණාව දන්නවා. අවශ්‍ය නම් ඒක ප්‍රශ්න වශයෙන් ඔබට විමසා ගන්න පුළුවන්. එතකොට හුස්ම රැල්ලට අපි හිත තියාගෙන මේ තුලින් අපි මුලින්ම කරන්නේ අන්න අර කියපු මේ න්‍යායක්. දැන් අපි ගත්තේ ආනාපාන සතිය කියන න්‍යාය. මේ න්‍යාය තුලින් කොහොමද යෝනිසෝ මනසිකාරයේ තේරුම් ගන්නෙ? එතකොට මේ න්‍යාය තුලින් කොහොමද අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු පරමාර්ථ ධර්මයන් මතු කරගන්න. ඒක තමයි අපි මූලික අභිලාෂය. දැන් තමන් භාවනා කරනකොට තමන් මේ භාවනාව තුළින් මං මුලින්ම කළ යුත්තේ මේ ලෝකයේ තියෙන සත්‍ය මතු කර ගැනීම. ඒ සත්‍ය අරමුණු කරන්න පුහුණු වීම තමයි මගේ මේ කමටහනේ මූලික අදියර පියවර වෙන්නේ කියන එක තමන් තුළ තියෙන්න ඕනේ. ඒ දැනුම නැති වුණොත් ඕ භාවනාව කියලා මොනවා හරි දෙයක් කරනවා. හැබැයි සමාධියක් වෙයි, කෙලෙස් යටපත් වෙයි. නමුත් අපි කියපු අපේක්ෂාව සඳහා ඔහු පැමිණෙන්නේ නැහැ. අන්න ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ලෝකයේ දකින අහන දැනෙන හැම තැනකම තියෙන පරමාර්ථ තුනයි චිත්තචෛතසික රූප කියලා. එතකොට ඒ නිසා මේ ධර්ම තුනයි අපි මතු කරගත යුත්තේ ආනාපාන සතිය තුළින්. ඒ නිසා අපි හුස්ම රැල්ලට හිත දියාගෙන මුලින්ම අපි මිනිස්සු වශයෙන් බොහෝ සෙයින්ම මුලා වෙලා තියෙන රූපයේ සැබෑ තතු මොකද්ද, අපි දන්න රූපයෙන් එහා ගියපු එතන තියෙන සැබෑ වූ රූපේ මොකද්ද කියලා ආනාපාන සතිය තුළින් මතු කරගන්න. එතකොට ආධුනික කෙනා මේ ඇතැම් අය බොහෝ විට මේ කාරණා දන්නවා. ඉතින් ඒ නිසා මේ නොදන්න අයත් ඉන්න නිසායි මම මේක මතක් කරන්නේ. එතකොට ආනාපාන සති කර්මස්ථානයේ තුලින් ඔහු මුලින් සමතේට හිත තියාගෙන ඔහුගේ අර හිතේ විසිරෙන බව ආදී හිත එහාට මෙහාට දුවන ගති ආනාපාන සතියේ සමතේ පැත්තට හිත තියාගෙන හුස්ම රැල්ලට හිත තියාගෙන ඒකේ තිලක්ෂණේ බලන්නවත් එහි පරමාර්ථ ධර්ම හොයන්නේ නැහැ. සිහියෙන් යුක්තව ආස්වාස ප්‍රාස්වාස කරන සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති මේ විදිහට. මේ විදිහට ආනාපාන සති තුළින් තමන්ගේ හිත සංසිඳිලා හිත එකඟ වුණාන් පස්සේ අන්න ඊට පස්සේ මේ ආනාපාන සතියෙම ඔහු විපස්සනාවට හරවන. එතනදී දැන් ඔහු අර ආස්වාස ප්‍රාස්වාස පඤ්ඤප්තිය නෙවෙයි බලන්නේ, ඒ ආස්වාස ප්‍රාස්වාස දැනෙන ගැටෙන අපි සතිය පිහිටවා ගන්න නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත කියන මෙන්න මෙතනින් හොඳට සිහි නුවණ පවත්වාගෙන ඉන්නකොට මේ හුස්ම රැල්ල වැදෙනකොට අපිට දැනෙනවා සීතල ගති, තද ගති, උණුසුම් ගති, සැහැල්ලු ගති, බර ගති, මෙන්න මේවා තමයි දැනෙන්නේ. මේවටයි අපි මේ ආස්වාසේ ප්‍රාස්වාසේ කියලා පැනෙව්වේ. එතකොට අපි ආස්වාසේ කියලා තියෙන්නේ මේ දැනෙන පඨවි තේජෝ වායෝ ආදී මේ රූප ධර්ම ධාතු ටිකකට නේද මං ආනාපාන සති මේ ආස්වාසේ කියලා පැනවීම කරේ. එහෙනම් මේ හොරන් හොලන් රැල්ල ආස්වාසය තුළ සැබෑවටම පවතින්නේ මොනවද කියලා හොඳට සිහියෙන් අවබෝධයෙන් නුවණින් බලාගෙනකොට තේරෙනවා මේ කයට දැනෙන්නේ තද බව, සීතල බව, ආස්වාස ප්‍රාස්වාස හැපෙන බව. එතකොට මේ හැපෙන බව, තද බව කියන්නේ මේ පඨවි ධාතු සමූහය නිසායි ඒ ගතිය හිතට දැනෙන්නේ. ඒ වගේම සීතල උණුසුම් ගතිය දැනෙන්නේ තේජෝ ධාතුව තමයි ඒ අපිට දැනෙන්නේ. ඒ වගේම සැහැල්ලු ගති, ඒ වගේම සැලෙන ගති මේ වායෝ ධාතුවේ ස්වභාවය නේද කියලා අන්න ඔහු ඇස්පනා පිටම ඔහු නුවණින් අත්දකිනවා. පඨවි ධාතුව ඔහු අත්දකිනවා. ඒක සංකල්පයක් නෙවෙයි, ඔහුටම නුවණටම වැටහෙනවා. අන්න මේ විදිහට මේ පරමාර්ථ වූ රූපය පඨවි තේජෝ වායෝ ආදී ධර්ම ඔස්සේ එයාට නුවණින් ආපෝ ධාතුවත් මේ සමගම තියෙනවා කියන එක පසුව උට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට සතර මහා ධාතු කියන දේවල් ඔහු මතු කරගෙන ඊට පස්සේ මේ තමන්ට අරමුණු කරමින් පුහුණු වෙච්ච මේ පඨවි ධාතුව උට දැන් අරමුණු වෙනවා. අන්න ඒක තමන්ගේ මුළු ශරීරයෙටම තියෙනවා. දැන් මේ මම කියලා කියන තැන මේ කෙස් ලොම් නිය දත් හම්මස් නාරාදී මෙතන තියෙන්නේ මේ බඳු පඨවි ආපෝ තේජෝ වායෝ රූප කලාප රාසියක් එකතු වෙලා නේද මේ හැඩය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඉපදිච්ච වර්ණය නිසා නේද මට මේ කෙස් කියන මේ සටහන මට පේන්නේ. එහෙනම් මම මේ කෙස් පුද්ගලයෙකු කෙනෙක් කියන තැන තියෙන මේ වගේ ධාතු ස්වභාවයක් නේද කියලා ඔන්න රූපයේ විදිහට ඔහුට මතු කරගන්න පුළුවන්. මේකට කාලෙට ඉඩ දීලා හිමීට පුරුදු වෙවි පුරුදු වෙවි. ආධුනික කෙනෙකුට මේක අමාරු වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත කරන්න කරන්න උපදෙස් අරගෙන කල්යාණ මිත්‍ර ඇසුරෙන් අවවාද අනුශාසන අරගෙන මේ විදිහට කරන්න කරන්න ඔහුට මේක පිළිබඳව පුහුණුව Tamanටම ඇති වෙනවා. ඔහුගේ අර නීවරණ ටික ගෙවෙන්න ගෙවෙන්න. ඊට පස්සේ ඔහුට පුළුවන් මේ තුලින්ම නාම ධර්ම ටිකක් මතු කරගන්න. දැන් පඨවිය කියන එක රූප ධර්මයක්. ඒ පඨවිය පඨවියට දැනෙන්නේ නැහැ. ඒක මේ කාය ප්‍රසාදයට දැනෙන්නේ නැහැ. ඒක මේ කයේ එකදු රූපයකටවත් දැනෙන්නේ නැහැ. එහෙනම් තද ගතිය දැනුනේ මේ රූපේ වැසුරු කරගෙන තියෙන හිතට. විඥාණයට තමයි ඒක දැනන්නේ. එහෙනම් දැනගන්නේ ඒ විඥාණය කියන්නේ මම නෙවෙයි. අපි ඒක මම දැනගත්තා. මම පඨවිය හැඳුනා කියලා අපි ඒකත් විපරිතව ගන්නවා. නමුත් පඨවිය කියන එක දැනුනේ ඒ ස්පර්ශය නිසා හටගත් හිතට. අන්නේ දැනෙන බව ඔස්සේ අපි හිත තේරුම් ගන්න උත්සාහවත්. මේ විඥාණය කියන්නේ මේ අරමුණ දැනගන්නා ශක්තිය විශේෂේ නේද? ඒක පුද්ගලයෙක් නෙවෙයි. ඒක මේ අරමුණ දැනගෙන ඒ සැනින්ම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ මේ පඨවි ධාතු මේ ආපෝ තේජෝ නෙවෙයි කියලා මේ වෙන් කරලා හඳුනගන්නේ. ඒක හිතට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කරන්නේ සංඥාවෙන් නේද? මේ සංඥාව නෙමෙති ධර්මයක් හිතේ ඉපදෙලා. ඒක කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. මේම අරූපී වූ ප්‍රත්‍යයෙන් හටගන්න මේ පරමාර්ථ වූ ධර්මයෙන් නේද මෙන්න මේ කෘත්‍යය කරන්නේ. එතන දැන සැප දුක් වේදනා ඒ ආනාපාන සතිය පිළිබඳව අපිට ඇති වෙන සංකල්ප චේතනා මෙන්න මේ විදිහට ඔහුට නාම ධර්ම ටික හිමීට ටික ටික ඔහු ඒ නාම ධර්ම අරමුණු කරන්නත් පුරුදු වෙනවා. මේ විදිහට ඔන්න ඔහුට ආනාපාන සතිය ඔස්සේ අර කියපු චිත්ත චෛසික රූප කියන මෙන්න මේ ධර්ම ටික ඔහුට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ චිත්තචෛතසික රූප කිව්වහම අපිට හම් වෙනවා මොනවද? චෛතසික 52ක් හම් වෙනවා, සිත් 89ක් කියලා හම් වෙනවා, රූප 28ක් කියලා හම් වෙනවා. හැබැයි මේ ඔක්කොම කෙනෙකුට මේ ඔක්කොම තේරුම් ගන්න ඕනේද කියලා කිව්වොත් ඒක මහ අවුල් සාගත දෙයක්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සියලු දේ අන්තර්ගත වෙන විදියට න්‍යායක් කියන එකක් යොදාගත්තේ. පංච උපාදාන ස්කන්ධය කිව්වම ඔය සියල්ලම තියෙනවා. ඒ වගේම නාම රූප කිව්වම ඔය සියල්ලම තියෙනවා. යම් කිසි කෙනෙක් ආයතනයන් ධාතු වශයෙන් බලනවා නම් අටලොස් ධාතු වශයෙන් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය කියන තැන මේ සියල්ලම තියෙනවා. අන්න ඒ වගේ අපි පහසු න්‍යායකින් මේ පරමාර්ථ ධර්ම ටික මතු කරලා දීලා ඒ ඔස්සේ මේ පරමාර්ථ ධර්මයේ මතු කරගෙන ඊට පස්සේ ඔව් ඊට පස්සේ තේරුම් ගන්නවා මේ පරමාර්ථ ධර්මයෝ කියන ඒවා තියෙන දේවල් නෙවෙයි, කවුරුත් උපද්දවන දේවල් නෙවෙයි. මේවා ඒ ඒ ප්‍රත්‍ය නිසා හටගෙන හටගත් සැනින් බිඳිලා යන ධර්ම ටිකක් නේද කියලා මේකේ ප්‍රත්‍ය බලනවා. එනිසා මේ භාවනා මාර්ගයේ අපි මුලින්ම යෝගාවචරයා දැනගන්න ඕනේ ඒ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණේ. ස්වභාව ලක්ෂණේ කියලා කියන්නේ ඒ ධර්මයෙන්ම ආවේනික ලක්ෂණේ අපි මුලින්ම මතු කරගන්න ඕනේ. පඨවිය කියලා කිව්වොත් ඒ තද ගති. මේ තද ගතිය කවදාවත් ආපෝ ධාතුවට ආවේනික නැහැ. ඒක තේජෝ ධාතුවට ආවේනික නැහැ. ඒක පඨවියටම ආවේනික දෙයක්. ඒ නිසා තද ගතිය යම් හිතකට දැනෙනවා නම් මේ පඨවියයි කියලා නිශ්චය කරනවා. ඒ වගේම අපිට සීතල උණුසුම දැනෙනවා නම් මේ පඨවිය නෙවෙයි මේ තේජෝයි. මේක පුද්ගලයෙක් නෙවෙයි මේ තේජෝ නැමැති රූප ධර්මයක් කියලා අන්න ඒ ධර්මයන්ට ස්වභාව ලක්ෂණයක් තියෙනවා. මේ ලක්ෂණය තමයි මුලින්ම අපි මේ පරමාර්ථ ධර්මයන්ගේ තේරුම් ගන්න. ඒ විදිහට ස්වභාව ලක්ෂණයේ තේරුම් ගත්තු කෙනාට ඊළඟට හම්බෙන්නේ සංකත ලක්ෂණේ. සංකත ලක්ෂණේ කියලා කියන්නේ මේ ධර්මයන් ප්‍රත්‍යයෙන් හටගත්තු ප්‍රත්‍ය දකින්න එක. ඒක තමයි සංකත ලක්ෂණේ කියලා. එතකොට මේ පඨවිය ආපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් මේ නාම රූප ටික මේ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒක අපිට රූපේට වශයෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් කම්ම චිත්ත හිතුව ආහාර කියන ප්‍රත්‍ය නිසායි මේ රූප උපදවන්නේ. කෙනෙක් ඉපැද්දුවා නෙවෙයි, අම්මා තාත්තා ඉපැද්දුවා නෙවෙයි, මෙන්න මේ ප්‍රත්‍ය නිසායි මේ ධර්ම ටික හටගත්තේ. ස්පර්ශය නිසා, නාම රූප නිසා මේ වේදනා සංඥා සංකාරාදී මේවා උපදිනවා. එහෙම නැත්නම් තවත් ක්‍රමයකට බලනවා අවිද්‍යා සමුදය, කම්ම සමුදය, තණ්හා සමුදය ආදී වශයෙන් මේ ප්‍රත්‍ය ටික ටික තේරුම් අරගෙන බලන අන්නයට සංකත ලක්ෂණය අවබෝධ වෙනවා. මේවා ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් කියලා අවබෝධ වෙනවා. ඒ සංකත ලක්ෂණය අවබෝධ වෙච්ච කෙනාට ඊළඟ පියවර තමයි සාමාන්‍ය ලක්ෂණේ. ඒ කියන්නේ අන්නර මේ හැම එකටම පොදු ධර්මතාවයක් තියෙනවා. පොදු ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි අර අපි මුලින් කතා කරපු අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ, අපිට ඕන ආකාරයකට පවතින බැරි ලක්ෂණේ, හටගත් සැනින් බිඳිලා යන බව, ආකාර විකාර වෙලා යන මෙන්න මේ පොදු ලක්ෂණේ. මේ පොදු ලක්ෂණය ඊළඟ පියවරේදී ඔහුට අවබෝධ වෙනවා. හොඳට මතක තියාගන්න, පොදු ලක්ෂණේ හෙවත් සාමාන්‍ය ලක්ෂණේ කෙනෙකුට මතුවෙන්නේ සංකත ලක්ෂණය අවබෝධ වුණොත්මයි. සංකත ලක්ෂණේ කෙනෙකුට අවබෝධ වෙන්නේ ස්වභාව ලක්ෂණේ තේරුම් ගත්තු කෙනාටමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට තිලක්ෂණේ වැටහෙනවා නම් ඒ වැටහුනේ අනිත්‍ය කියන එක වැටහුණා නම් වැටහුනේ ඔහුට ස්වභාව ලක්ෂණයයි සංකත ලක්ෂණයයි කියන මේ දෙක පිළිබඳව හරි අවබෝධයක් තියෙන නිසාමයි. අන්න ඒ නිසා ඒ විදිහට කෙනෙකුට ඔන්න ඔය කියන තිලක්ෂණයට පැමිණෙන්න නම් ඔහු මේ පරමාර්ථ ධර්මයන් ඔහුට අරමුණු වෙලා තියෙනවා. ඒ පරමාර්ථ ධර්මයන් නিত্য දේවල්, තියෙන දේවල් නෙවෙයි, වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවතින දේවල් කියලා. අන්න මේ කාරණාව තුළ ඔහු තිලක්ෂණයට යොමු වෙනවා. තිලක්ෂණය තුළින් ඔහු මේ පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්න දකින්න ඔහුට තේරෙනවා ඇත්තටම මේවා මම මගේ කියලා ගන්න සුදුසු දේවල් නෙවෙයි. එහෙම ගන්න පුළුවන් දේවලුත් නෙවෙයි. මේවා නිරන්තරයෙන් දුක් උපදවන දේවල්. ඒ නිසා යම් තාක් අතීත දුක් වින්දානම්, අද මං යම් දුකක් විඳිනවනම්, අනාගතයේ යම් තාක් දුක් විඳින්න තියෙනවනම්, මේ සියලු දුක් ඇති කරලා දුන්නේ, නිර්මාණය කරලා දුන්නේ මෙන්න මේ කියපු පරමාර්ථ ධර්මයන්ගේ නොයි. ඒ පරමාර්ථ ධර්මයන් උපද්දවන ප්‍රත්‍ය කියන මෙන්න මේ දෙක, මේ දෙකයි ඔන්න ඔය සියලු දුක තුළ තියෙන්නේ. හැබැයි ඒ දුක නිර්මාණය වුණේ මේ පරමාර්ථ ධර්මයන්ගෙන් උනාට ඒ දුක නැවත නැවත පවතින්නේ මේ පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය නොදන්න නිසා කියලා මෙන්න මේ විදිහට ඔහු මේ විදර්ශනා භූමිය කියන එක සකසා ගන්නවා. එතකොට ඔන්න ඔය කර්මස්ථානයක් අපි ආනාපාන සතිය වගේම තමයි කෙනෙක් ධාතු කර්මස්ථානීය පිළිකුල් භාවනා වගේ දෙයක් කරනවා වෙන්න පුළුවන්. මේ තුලනුත් ඔන්න ඔය වගේ ඥාන දර්ශනයක්, ඔය වගේ නුවණක් ආරම්භයේදී පැමිණිය යුතුයි. ඒ පටන් ගත්ත නුවණ ඔහු දිගට දියුණු කරගෙන යනවා. ඒ නිසා මේක හැම වෙලාවෙම මේ ස්වභාව ලක්ෂණ හෙවත් මේ පරමාර්ථ ධර්මියෝ කමඨහනක් තුලින් තමන් අවබෝධ කරගන්නේ එකට වැඩි කාලයක් දෙන්න, වැඩි කැපකිරීමක් කරන්න, ප්‍රායෝගිකව තමන්ට මේ දකින අහන දේවල් ඔස්සේ පරමාර්ථ ධර්මයන් අරමුණු කරන්න පුළුවන් වෙන්න. ඒ නිසා ඔබ බලන්න, ඔබට ආශ්‍රව ආවේ, දුක ආවේ පටවියෙන් නෙවෙයි, පටවිය පුද්ගලයේ කියලා ගත්ත නිසා, රණ්ඩිදී මිල මුදල් කියලා ගත්ත නිසායි මට දුක ආවේ. ඒ ඇති වෙලා නැති වෙලා යන පටවිය ආපෝ තේජෝ ආයමී රූප ධර්මත්, ඒ නිසා උපදිච්ච සිතත්, ඒක මම මගේ කියලා විපරිතව ගත්තා. ඒ නිසා නේද දුක ආවේ? ඒ නිසා නේද මේ ආශ්‍රවටි සියල්ල පදනම් වෙලා තියෙන්නේ? ඒ නිසා මේ සියලු ආශ්‍රව ගෙවන්න, ඒ මෙතෙක් කාල සංසාරේ හටගත්තු ආශ්‍රව එකින් එක ගෙවලා ගෙවලා දාන්න ගියොත් අපිට ඒක කවදාවත් කරන්න බැරි එකක්. නමුත් කෙනෙකුට යම් දවසක මේ නුවණ ඇති කරගත්තොත්, අනුවණකම නිසා යම් තාක් ආශ්‍රව ටිකක් ඉපදුනා නම් ඒ සියල්ල නැති වෙලා යනවා මේ නුවණ නිසා. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ මේ ප්‍රඥාව, නුවණ, සම්මා දිට්ඨිය ඔන්නෝකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට සැබෑ යෝනිසෝ මනසිකාරය තුළින් ඔහුට පුළුවන්කම තියෙනවා අන්න අර කියන දුක උපදින මේ අවිද්‍යාව ඇති නොවන විදිහට කටයුතු කරන්න, විද්‍යාව උපදින විදිහට. ඒ නිසා මේ සංකත ධර්මයන් දැක්කොත්, හරියට ඒව හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත්, කිසි කලකත් ඒ මත පදනම් වෙලා අනුසය හටගන්නේ නැහැ. ඒ මත පදනම් වෙලා කර්ම සකස් වෙන්නේ නැහැ, දුක් උපදින්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා යෝනිසෝ මනසිකාරය දන්න කෙනාට, ඒ කෙනාට ඔහුට පුළුවන්කම තියෙනවා ආශ්‍රවයක් ටික සේ කරන්න. ඒ වගේම මේ නුවන් නිසා ඔහු දන්නවා මේ අයෝනිසෝ මනසිකාරයයි. මං ඇහැට ගැටෙන රූපේ මිනිස්සෙක්, ස්ත්‍රියෙක්, පුරුෂයෙක් කියලා ගන්නවනම් මේ අයෝනිසෝ මනසිකාරය නේද කියලා අයෝනිසෝ මනසිකාරයක් දන්නවා. ඉතින් ඒ නිසා මෙන්න මේ අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ නොදන්න කෙනා යමක් මෙනෙහි කරනකොට නූපන් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, කෙලෙස් කර්ම උපදිනවා නම් ඒ විදිහටමයි රෑ දවල් දෙකේ මෙනෙහි කරන්නේ. ඇයි ඔහු දන්නේ නැහැ ඒක අයෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් අන්න ඒ වගේ මේ යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන එක මුළු බුද්ධ ශාසනයේම අපේ මුළු ප්‍රතිපදාවම තියෙන. ඉතින් ඒ නිසා ওই සබ්බාසරව සූත්‍රය අපිට ලස්සනට තව විග්‍රහ කරනවා. ඒ යෝනිසෝ මනසිකාරය තුලින් ගෙවෙන ආශ්‍රව කොටස් හතකට බෙදලා දැන් මං කිව්වේ දස්සනෙන්, දර්ශනෙන් පහ කරන ආශ්‍රව ටික. එතකොට මේ නුවණ නැතුව කවදාවත් ඒ සත්වපුද්ගල භාවයෙන් එන කෙලෙස් ආශ්‍රව කෙනෙකුට දුරු කරන්න බෑ. ඔහුට මොනතරම් ඉන්ද්‍රිය සංවරයක් තිබුණත්, ඔහු ඒ තුළ මේ වීරියක්, ශ්‍රද්ධාවක් තිබුණත් මේ දර්ශනේ නැත්තම් පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ සබ්බාසව සූත්‍රයේ සඳහන් වන ආශ්‍රව ප්‍රහාණය පිළිබඳව හතක් පෙන්වනවා. දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවාජ්‍යනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනා පහතබ්බා කියලා මේ ආශ්‍රව නැති කරන ක්‍රම හතකට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හැබැයි මේ ක්‍රම හතම හරියට මේ ක්‍රම හත තුලින් මාශ්‍රව නැති කරන්න පුළුවන් වෙන්නේ මේ නිවැරදි සම්මා දිට්ඨිය, චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ තියෙන කෙනාට. ඉතින් ඒ නිසා මේ කොයිතරම් සංවරයෙන් පහ කරලා ආශ්‍රව, පටිසේවණින්, අදිවාසනින් මේ වගේන් කොච්චර අපි ආශ්‍රව යටපත් කරත් ඒව නැවත නැවත උපදිනවා මේ දර්ශනීය කියන එක නොතිබුණොත්. ඉතින් ඒ නිසා මේ දර්ශනයෙන් තමයි මේකේ ශ්‍රේෂ්ඨ වෙන්නේ, උතුම් වෙන්නේ. ඒකෙන් ගෙවෙන ආශ්‍රව නැවත කවදාවත් උපදින්නේ නැහැ. ඒ වගේම අනිත් ක්‍රම 6ටත් මේ දර්ශනය උපකාර කරගෙන ආශ්‍රව ගෙවා ගන්න පුළුවන්. ඒකත් අපිට ඒ ලස්සන කාරණා ටිකක් හිතන්න තියෙන්නේ. නමුත් අපිට මේ කාරණා සියල්ලම මේ එකවර පහදා දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ කියපු දේශනා ඇතුළෙත් තව බොහෝ දේවල් ඒ එකක් එකක් අරගෙන පැහැදිලි කළ යුතු කාරණා. නමුත් ඒවා අපිට ප්‍රශ්න ඔස්සේ, සාකච්ඡා ඔස්සේ විසඳා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අන්න මේ වගේ අපේ මූලික වැඩපිළිවෙල ඔන්න ඔය වගේ ක්‍රමයකට පටන් අරගෙන ඒ විදිහට යෝනිසෝමනසිකාරය, අයෝනිසෝමනසිකාරය මොකද්ද කියලා තේරුම් අරගෙන මේ දෙක යෝනිසෝමනසිකාරයේ නිරන්තරයෙන් භාවිතා බහුලීගත කරන්න කරන්න ටික ටික ඔහුගේ ආශ්‍රව ගෙවීමට යනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ මගේ දේශනාව ප්‍රමාණවත් කියලා. ඉතින් ඒකේ නොතේරුණු තැනක් තියෙනවා නම් හෝ ඊට අමතරව ඔබට මේ ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මින් ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි, මගේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු 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 සාන්දස. හොඳයි, කල්යනා මිතුරු කියන්නේ අපිට භාගයකට ආසන්න කාල ප්‍රමාණයක් තියෙනවා අද දම් සාකච්ඡාවක නිරත වීම සඳහා. නිසා මම කල්යන් මිතුරන්ට ආරාධනා කරනවා තමන්ට පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ගෞරවයෙන් එකතු වෙන්න.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඉතාමත්ම පින් අනර්ග ධර්ම දේශනයට ස්වාමීන් වහන්සේ අපිට මතක් කළා මේ සබ්බාසව සූත්‍රය පිළිබඳ. ඒ වගේම ඒ සබ්බාසව සූත්‍රයේ අඩංගු වන ධර්ම කරුණු නිර්වාණය දක්වාම කොහොමද ඒක පෙළගස්සලා තියෙන්නේ කියලා ස්වාමීන් වහන්ස එතනදී කරුණු කීපයක් දැනගන්න ඇති ඔබ වහන්සේගෙන්. එකක් තමයි අපි දස්සන ත්‍රිකය ගත්තොත් දස්සනේන පහතබ්බා ධම්මා, භාවනාය පහතබ්බා ධම්මා, නේව දස්සනේන භාවනාය පහතබ්බා ධම්මා කියන ඒ කොටස් ටික ගත්තාම දර්ශනයෙන් පහ කරනවා කියලා කියනකොට එතකොට විශේෂයෙන්ම අර අපේ සංයෝජන ධර්ම තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්ම තුනට ඒ කොටස තමයි එතනින් ප්‍රහාණය වෙන්නේ කියලා ඊට අදාළ කාමාවචෝ සිත් පහක් වගේ විස්තර කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතන ප්‍රශ්නේ තියෙන එතකොට මේ සබ්බාසව සූත්‍රයේ පටන් ගන්න දස්සනේන පහතබ්බා ධම්මා කියලා ඊට පස්සේ සංවරය පහතබ්බා ධම්මා ආදී වශයෙන් ගිහින් තමයි භාවනාවේ පහතබ්බා ධම්මා කියන තැනට දක්වලා තියෙන්නේ. එතෙන්දී මට තේරෙන විදිහට ඒක මේ පිළිවෙලට යamak නෙවෙයි. මොකද සංවරයෙන් පහ කළ යුතු ධර්මත් ඒ වගේම ඉවසීමෙන් පහ කළ යුතු ධර්මත් ඔස්සේවත් භාවිතයට ගනිමින්ම තමයි දර්ශනීන් පහ කරන තත්වයට යන්නේ කියන එක වගේ හැඟීමක් වෙ තියෙන්නේ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නය. මේ සූත්‍රයේ මාස්යෙන් දෙවෙනි ප්‍රශ්නේ හැටියට ගන්න ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ මාස්යෙන් වැරදියට අර්ථකථනයක් අපට අහන්න ලැබෙනවා. සෝවාන් ඵලයට පත් වෙන්න නම් භාවනා කරන්න ඕනේ නැහැ කියලා ඒක පෙන්වන්නේ මේ සම්බාසව සූත්‍රයේ ආශ්‍රයෙන්මයි. මොකද භාවනාවේ පහතම්බා දින අන්තිමට කියලා. ඉතින් ඒ පිළිබඳවත් ස්වාමීන් වහන්සේගෙන් අදහස් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි මහත්මයා. ඔබ මාත් ඔය කාරණාව පිළිබඳව අහලා තියෙනවා. මේ භාවනා කරලා නිවන් දකින්න බෑ, සෝවාන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේ බණ අහලා තමයි ඒ සෝවාන් වෙලා තියෙන හැමෝම මේ භාවනා කරලා සෝවාන් වෙච්ච අය පිළිබඳව පිටකේ කොහෙවත් නැහැ කියලා. ඒ වගේ කතාත් කියනවා මේ පිටකේ හරියට පරිශීලනය නොකරන නිසා. ඉතින් ඒ නිසා මේ අපි ඒ කාරණාවත් අපි විසඳගමු. එතකොට අර මුලින් අපි කතා කරපු මේ පෙළ ගැස්ම කාරණා හතක් පිළිබඳව පෙළ ගැස්සලා තියෙන එක, ඒකේ පෙළකට තිබුණාට ඇත්තටම මේක අපේ යෝනිසෝ මනසිකාරය තුළින් මේ සියල්ලම එකවර සිද්ධ වෙන එකක්. හැබැයි එහි දර්ශනය කියන එක හැම එකටම ප්‍රමුඛව සිටින එකක්. මොකද මේ දර්ශනය කියන එක නැතුව අර කියන දේවල් සංවරා පහතබ්බා අදිවාසනා පහතබ්බා කියන මේ දේවල් යම් ප්‍රමාණයකට යටපත් කරන්න පුළුවන්. නමුත් මේ වගේ අවසානයක් තියෙන සංවරය කියන එක හැමදාමත් අපි මේ ඇහැ රැක රැක ඉන්න ඕනේද? කවදා හරි අපිට යම් දවසක් එනවා මේ ඇහැ රැකලා ඉවර වෙච්ච දවසක්. අන්න එතෙන්ට එන්න නම් මේ දර්ශනය කියන එක තියෙන්න ඕනේ. ඒ දර්ශනයෙන් යුක්තව කෙනෙක් මේ කාරණා ටික කරනවා නම් අන්න එතනදී තමයි ඔහුට ඒ වැඩපිළිවෙලේ නියමාර්ථය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ එකක් කරලා ඊට පස්සේ ඒක කරන්න ඕනේ, ඊට පස්සේ ඒක කරන්න ඕනේ කියලා එහෙම පෙළ ගැස්මක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒකේ ප්‍රමුඛත්වය මත මාතෘකා කරලා තියෙනවා. ඒ වගේම භාවනාවේ පහතබ්බ කියන එක අපි මෙතන වැදගත් කොට සැලකුවොත් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දර්ශනෙන් පහ කළ යුතු එක දර්ශනින්ම පහ කළ යුතුයි, භාවනාවෙන් පහ කළ යුතු එක භාවනාවෙන්ම පහ කළ යුතුයි කියලා. දැන් මේ කාරණාව අපි ගත්තොත් දැන් කෙනෙකුට මේ දර්ශනය ලැබිලා දිට්ඨි සම්පන්න වුණා. දැන් දිට්ඨි සම්පන්න වුණාට ඔහු තුල තවත් සංයෝජන ටිකක් ඉතුරු වෙලා තියෙනවා. තව ඒ පුරුදු ආශ්‍රව තව ටිකක් තියෙනවා. දැන් මේ ටික දර්ශනින් අයින් වෙන්නේ නැහැ. මේවා ආශ්‍රව කියන ඒවා, ඒවා අර කාලයක් පුරුදු පුහුණු කරපු නිසාම පවතින ධර්ම ටිකක්. ඒ නිසා මේක අයින් වෙන්නේ භාවනාවෙන් නැවත 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 මේ දේ කරනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර සීල සූත්‍රය වගේ සූත්‍රයක පෙන්නනවා යම් කිසි කෙනෙක් සෝවාන් වෙන්න නම් පංචපාදානස්කන්ධයේ උදේවැය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වැඩි විච සෝවාන් කෙනා සකදාගාමි වෙන්න කොමක්ද කරන්නේ? ඒකම නැවත නැවත කළ යුතු. සකදාගාමි වෙන අනාගාමි වෙන කුමක්ද කළ යුතු? ඒම නැවත නැවත කළ යුතු. එතකොට මුලින් ඔහු දර්ශනයේ නිසා මේ සම්මා දිට්ඨියට දහම් ඇස ලබා ගත්තා. නමුත් ඒ දහම් ඇස නොමැති වීම නිසා යම් දිට්ඨි ආදී කෙලෙස් ටිකක් තිබුණා. මේක සාමුලින්ම නැති වුණා. නමුත් ඉතිරි පුරුදු සසර පුරුදු ඒ ආශ්‍රව අනිත්‍යවක් කාමරාග පටිගාදී මේවා ඒ දර්ශනේ නැවත 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 හිතේ පුරුදු පුහුණු කිරීමෙන් තමයි ගෙවිලා යන්නේ. ඒක තමයි භාවනාවෙන් දුරු කළ යුතු දේ. දැන් ඒ විදිහට අපි ප්‍රායෝගිකව මේක නැවත නැවත මේ මුලා වෙන අරමුණු තුළ, එහෙම නැත්නම් මේ අපිට ආයතන 6ට අරමුණු වෙන මේ අරමුණු ඔස්සේ මේ ස්කන්ධයන්ගේ උදේවැය නැවත නැවත වඩන්නේ නැතුව මේ දර්ශනය කොච්චර තිබුණත් ඒ පුරුද්ද කියන එක ගෙවෙන්නේ නැහැ. එනිසා බුරුද්දගේ වෙන්න නම් මේක ඒ ලබාගත්තු දර්ශනේ නැවත 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 භාවිතා කිරීමෙන් අන්න අර කියපු ආශ්‍රව ටික ගෙවිලා 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 යනවා. ඉතින් අන්නේ නිසා මේ භාවනාව කියන එක වැදගත් වෙන්නේ දර්ශනේ තියෙන කෙනාටම. ඉතින් ඒ නිසා මේ තුල දැන් දැන් අපිට සාමාන්‍ය කෙනෙකුට දැන් දර්ශනෙන් පහ කළ යුතු ආශ්‍රව පහ නොකර ඉතින් සංවරයෙන් අහ කළ යුතු අහ මේ දුරු කළ යුතු ආශ්‍රව ගෙවෙන්නේ නැහැ කියලා කෙනෙක් ඒ ගැන හිතුවේ නැත්තම් ඔහුට කවදාවත් අර දර්ශනය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ භාවනාව තුළින් මේ දර්ශනය උපදවා ගන්න ගිහිල්ලා හැම වෙලාවෙම ඒ තුළ ඉන්නව නෙවෙයි. ඔහු වේදෙනදා කටයුතු කරනකොට ඔහුගේ ඉන්ද්‍රිය හය සංවර නැත්තම් ඔහුට ආපහු අර කෙලෙස් මෝඩකම නීවරණ වැඩෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ප්‍රායෝගිකව මේවා හොඳට තේරෙනවා. මේක ප්‍රායෝගිකව කරන්න යනකොට මේ ඔක්කොම අපේ මනසේ ඒ අවස්ථාවල වැඩෙන දෙයක්. නමුත් මේක පිළිබඳව අපි දැනගෙන හිටිය යුතුයි. සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව මේවයි. මේවා සංවරයක් නැතුව පහ කරන්න බෑ කියන එක අපි ඒ අවස්ථාවේ දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම අපි කියමු අදිවාසනේ, ඒ වගේම පත්‍යවික්ෂාවෙන් මේ විදිහට පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. ඉතින් ඒකට ඒ ඒට අදාළ යෝනිසමානසිකාරය නැත්තම් මේක ගෙවෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මේ කරුණු ටික අපි දැනගෙන යුතුයි. එතකොට තමයි ඒ අවස්ථාවේ ඒ ඒ ආශ්‍රවේ ගෙවෙන්නේ ඒ වැඩපිළිවෙල යොදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඊළඟට අර කාරණාව ගත්තොත් මේ භාවනාව කියන එක අන්තිමේට තියෙන්නේ කියන ඉතින් ඒක ඉතින් අර මුල් කාරණාව නොතේරෙන නිසාමයි අතෙන්ට ඒ වැරදි අදහසක් ගන්නෙ. ඉතින් ඒ නිසා අද සූත්‍ර පිටකේ ගත්තාම මේ භාවනා කරලා නිවන් දැකපු ඒ උතුමන් වහන්සේලාගේ චරිත ප්‍රදාන පිළිබඳව කොතෙකුත් සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අපි උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ රට්ටපාල මහරහතන් වහන්සේ අවුරුදු 12ක් වීරිය කරලා තමයි උන්වහන්සේ අරිහත් ඵලයට පත් වුනේ. ඉතින් එතකොට රේවත ස්වාමීන් වහන්සේ කදිරවණී රේවත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඉතාම දුෂ්කර පලාතකට ගිහිල්ලා බණ භාවනා කරලා තමයි උන්වහන්සේ අධිගම ලැබුවේ. ඉතින් සසර පුරුදු ඉන්ද්‍රිය ධර්මයන් දියුණු අය බණ අහනකොට ඒක අවබෝධ කරගෙන සෝවාන් ආදී මඟ ඵලයට ලැබෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට මේක අහලා විතරක් මදි. නැවත නැවත බොහෝ කාලයක් භාවනා වශයෙන් පුහුණු කිරීමෙන් ඒක ලැබෙන්නේ. සමහර කෙනෙකුට ඒක මේ ජීවිතේද ලැබෙන්නේ නැහැ. එහි ඔහුගේ පාරමිතාවන් අඩු බව, ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නැති බව. නමුත් ඒක ඌට අයහපතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ මේ ධර්මයේ කියන එක වටහා නොගත්තොත් අර තමන්ට නිවන් දකින්න තියෙන ක්‍රමවේදයක් අත්හැරලා දාලා ඔහු බණ අහා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙත් ඔහුට කවදාවත් ඒකට සුදුසුකම් නැත්තම් මේ බණ ඇහිමින්වත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. හොඳයි මහත්තයා, මම හිතන්නේ ප්‍රමාණවත් වෙන්න තියෙ පිළිතුර.
බොහොම පින් ස්වාමීන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි වහන්ස, මට දහම් ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න කැමති. ස්වාමීන් වහන්සේ සඳහන් කරා කාලයක් පවතින ආශ්‍රව දුරු භාවනාව ආශ්‍රය දුරු කළ යුතුයි කියලා. එතනදි ස්වාමීන් වහන්සේ එතකොට අපි අනුගමනය කළ යුත්තේ දර්ශනා භාවනාවද එහෙම නැත්නම් සමත භාවනාවද කියන එක මට ගැටලුවක් තියෙනවා. ඒක ගැන පැහැදිලිමක් කරන්න තෙරුවන් සරණයි.
මේ මහත්මයා, දැන් සමතෙන් කෙරෙන කාරණ තමයි ඒ ආශ්‍රව ටික යටපත් වෙලා යනවා. විපස්සනාවෙන් කරන්නේ මේ ආශ්‍රව ටික උපදින්න තියෙන හේතුව ගෙවලා දාන එක තමයි විපස්සනාවෙන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ අපිට ආශ්‍රව උඩට නැවත නැවත පරිඋත්ථාන වෙවි තියෙන අවස්ථාවේදී විදර්ශනාව කරන්න අමාරුයි. ඒ නිසා අපි අර සංවරයෙන් භාවනාවෙන් ආදි මේ සමත කර්මස්ථානිය තුළින් අපේ ඒ උඩට මතුවෙවි එන ආශ්‍රව ටික යටපත් කරගෙන ඊට පස්සේ විපස්සනා කර්මස්ථානිය තුළින් ඒ තුළින් අපි මේ ආයතන හය තුළ තියෙන සත්‍ය අවබෝධ කරගත්තන් පස්සේ ඒ සත්‍ය ප්‍රායෝගිකව දැන් අපිට භාවනා තුළින් වුණත් අපිට පුළුවන් දැන් විපස්සනා කරන කාලයේදී ඒ භාවනාවට පරිබාහිරව අපිට කරපු කියපු දේවල් අතීතයේ අනාගතයේ අනුව කියපු මෙන්න මේ පුරුදු ඕවා තමයි ආශ්‍රව කියලා කියන්නේ. මේවා සිහිවි එනවා. ඒ සිහිවි එන එන හැම අරමුණක්ම අල්ලාගෙන එතන තියෙන මෝඩකම ගෙවලා දානවා. ඉතින් ඒ නිසා අපිට අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් ඇති බවට සිහි වෙන්න පුළුවන්. ඒක එහි ආශ්‍රවේ. නමුත් දැන් මෙතෙන්ද සත්‍ය තියෙනවා. කොහොමද? අතීතේ යම් නාම රූප දෙකක් හටගත්තනම් ඒක අතීතෙම නිරුද්ධයි. දැන් ඒ නිරෝධයේ නොදන්නාකන් අවිද්‍යාව නිසා එදා මං මේක වැරදිවට ගත්තු පුරුද්ද නිසා නේද දැන් මේ ඇති බවට මට වැටහෙන්නේ. ඒක හිතේට වැටහෙන ස්වභාවයක් මිසක් ඒ දේ එහෙ තියනවා නෙවෙයි. ඒක එතනම නිරුද්ධයි. ඒ රූපය දේ වේදනාව සංඥාවද සංකාරේ විඥානෙද සියල්ලම නිරුද්ධයි. එහෙත් මට ඇති බවට ආශ්‍රවේ නිසා අවිද්‍යාව නිසා නේද මට තේරෙන්නේ කියලා අන්න අර පුරුද්ද ගෙවල දානවා සම්මාදිට්ඨිය තියාගෙන. මොකද එයා සම්මාදිට්ඨිය දැනගත්ත කෙනෙක්, අහගත්තු කෙනෙක්. දැන් අන්න ඒ විදිහට අනාගතය අනුව වෙන්න පුළුවන් කරපු කියපු දේවල්, අහපු දේවල්, මේ ආයතන හය හරහා අතීතය අනාගතය අනුව කියපු දේවල් වෙන්න පුළුවන්. වර්තමානයේද මේ වර්තමානයේ ශබ්ද රූපාදී අරමුණු ඔස්සේ අපිට සත්ව පුද්ගල අදහස් වෙන්න පුළුවන්. මේ හැම එකටම අර පුරුද්දට යන්න නොදී හිත ඒ අරමුණ අල්ලගෙන ඒකේ යථාර්ථය හිතට පෙන්න දිදි ආශ්‍රවයේ ගෙවලදාන. එහෙම කරන්න කරන්න මේ හිත ඊට පස්සේ අන්න අර විපරිතව ගන්න එක අයින් වෙලා පරමාර්ථයම ගන්න හිත පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම අපි මේවා උපතින්ම මේ අද අපිට මේ පවතින ආශ්‍රව උපතින් අරන් ආපුවා නෙවෙයි. ඒවා අපි කෙලෙස් අනුසය තිබුණා. නමුත් මේ පොඩි කාලේ ඉඳන් අපි මේවා පුරුදු කරලා මේ මුලාව කියන එක ඇති කරගත්තේ. දැන් අපිට අනිත් පැත්තේ මේක පුරුදු කරොත් මේ මුලාව වයින් කරලා යථාර්ථයේ හිතට අරමුණු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මහත්තයා අපි අමාරු දේ කරලා තියෙනවා. ඉතින් ඒ අමාරු දේ කරලා තියෙන්නේ කියලා කිව්වේ මේ නැති දෙයක් විපරිතව ගන්න එකයි අමාරු. ඔබට ඔබම හදපු පඹයෙක් පෙන්නලා මේ පඹයා මනුස් මේ පඹයාට කන්න බොන්න දෙන්න කතා බහ කරන්න මනුස්සෙක් යටියට හිතන්න කිව්වොත් එහෙම නැත්නම් කැඩපතට වැටෙන ඡායාව ආරම්භය ඔබ මේ සත්ව පුද්ගල අදහසින් මෙයත් එක්ක කටයුතු කරන්න කියලා මෙයා ආරම්භය දුක් උපදවා ගන්න කියලා කිව්වොත් ඔබට ඒක කොයිතරම් අමාරුයිද. නමුත් ඒ දේනේ අපි මේ කරගෙන තියෙන්නේ. කෙස්ලොම් නියද සම්මස්නාහරි මේ කුණුප කොටස් ටිකට සත්ව පුද්ගල අදහසක් ඇති කරගෙන තියෙන අර දේ හා සමානයි. ඒ නිසා මේ බැරි දේ අපි මේ පුරුද්දත් එක්ක අවිද්‍යාව නිසා කරලා. එතකොට මේ අවිද්‍යාව කියන එක වර්ධනය වෙලා ඒ තරම් අමාරු දේ දැන් අපිට පහසු දෙයක් බවට, ඒක નિરાයාසයෙන් එන දෙයක් බවට පත් වෙලා. ඒ කුමක් නිසාද? ආශ්‍රව පුරුද්ද නිසා. දැන් අපිට මේක අනිත් පැත්තට කරොත් හරියට හිත උපදින්නේ නැද්ද? උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට කාලයක්, හැබැයි අර පුරුද්දට හිත යන්න දුනොත් අයත් පුරුද්ද තමයි වැඩෙන්නේ. ඒ නිසා ඒකට යන්න නොදී වැඩි කාලයක් මේ සත්‍ය පුරුදු කරන්න. දැන් ඇහැට රූපයක් ගැටෙනකොට ඇතුළතින් අපිට මතු කරලා දෙන්නේ මේ වර්ණ සටහනක්. ශබ්දයක් ඇහෙනකොට අහවල් කෙනා පුද්ගලයා කියලා ගන්නෙ නෑ. මේ අරමුණු ගැටීම නිසා, මේ ප්‍රත්‍ය නිසා ශබ්දයක් හටගත්තේ. ඒ ශබ්දයේද හටගත් සැනින් බිඳිලා යනව නේද කියලා අන්න මේ විදිහට ඔහුට නුවණ උපදිනවා. ඒ නුවණ උපදුනේ ඔහු ඒක නැවත නැවත භාවිතා කිරීම නිසා. ඉතින් අන්න ඒ නිසා මේක ආශ්‍රව ටික ගෙවිලා යන්න නම් අපි ඒක සමතේ හා විපස්සනාව විතරක් නෙවෙයි සීලය කියන එකත් අවශ්‍යයි. සීලය තමයි මේකේ පදනම. ඒක නැතුව කවදාවත් මේ වැඩපිළිවෙල පටන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සීලයේ පදනම දාගත්තු ගෙනා මේව නැවත නැවත සිහි වෙවි එහාට මෙහාට දුවන ගති අඩු කරගන්නවා සමත කර්මස්ථානය තුන. ඒ ආශ්‍රව යටපත් කරනවා. සීලෙන් කරේ වීතික්කම ආශ්‍රවයෝ නැති කරන එක. සමාධියෙන් කරා පරිඋත්ථාන ආශ්‍රවයෝ නැති කරන එක. ප්‍රඥාවෙන් කරා ඒ ආශ්‍රව උපදවලා දෙන අනුසයම සහ මුලින්ම නැති කරලා දාන එක ප්‍රඥාවෙන් කරා. ඉතින් ඒ නිසා මේ ත්‍රිශික්ෂාව අපිට වෙන් කරන්න පුළුවන් ඒව දේවල් නෙවෙයි. එකක් එකට උපකාර වෙමින් ඒ විදිහට පවතින දේවල්. මං හිතන්නේ පැහැදිලි වෙන්න ඇති අපේ මාත්‍යට.
එමේජ් සහනස මේ පුඩි අතර ප්‍රශ්නයක් තියෙන මට අවශ්‍යයි ඒක අහන්න කියලා මං අහන්න. ඒක එතන සහනස දැන් ඒ විදිහේ ආශ්‍රයක් ඉතා දරුණු විදිහට මතුවෙනකොට අපිට හිතා ගන්නවත් බැරි අවස්ථාවක් එනකොට, ඒ කියන්නේ අර කරුණ අර විදිහට හිතෙන්නේවත් නැහැ ඒක යොදන්නවත්.
ඔව්.
ඒ වගේ අවස්ථාවක් එද්දිත් කොහොමද ඒක මේ
ඒකේ මහත්ය කියන්නේ? ඔව්. ඒකෙදී අපි ඒ විතර්කයන්ගේ ආදීනව හොඳට බලන්න ඕනේ. දැන් මං මේ විතර්කය සිහි කිරීමෙන් මට ඒක සිහි කිරීමෙන්ම දුක උපදින බව. මේක සිහි කරන්න මං තුල අකුසල කර්ම සකස් වෙනවා නේද? මේ තුලින් මට මරණාසන්න මොහොතේ තිරිසන් අපායේ ප්‍රේත ලෝකේ උපද්දවලා දෙන දේව නේද? ඒ නිසා අපි බැහැර එල්බිලා අහවල් කෙනා අහවල් දේ කියලා මේ විදියට උපදින මේ විතර්ක තුලින් තමන්ගේ ජීවිතේම විනාශ වෙනවා. තමන්ගේ හිතම කෙලෙසෙන බව හොඳට ප්‍රත්‍යක්ෂ කර කර ඒ විතර්කයන්ගේ ආදීනව හොඳට මෙනෙහි කරන්න. ඒ ආදීනව මෙනෙහි කරන්න කරන්න අන අරක අපි මේ ඒකේ බලය උපාදාන ගතිය අඩු වෙනවා. හැබැයි අපි කවදාවත් ඒ අරමුණු ගන්න හොඳ නැහැ. ඇයි මේවා එන්නේ? ඇයි මෙහෙම එන්නේ කියලා අපි ඒවා වෙනත් පැත්තකින් අල්ලා ගන්න යනවා. අපි කැමති නෑ කෙලස් විතර්ක එනවට. ඉතින් ඒ නිසා ඒවා එනකොට අපි තුල අකමැත්තක් එනවා. ඉතින් ඒකම දන්නේ නෑ තවත් කෙනෙක් වෙන පැත්තකින් අල්ලාගෙන තියෙන්නේ. ඇයි මෙහෙම දේවල් එන්නේ? අයත් එනවනි කියලා ඔන්න ඒකත් වෙන පැත්තකින් උපාදානයක් තමයි. ඉතින් ඒ නිසා එන අරමුණ අපි ඒක ඉතින් ඒ ප්‍රත්‍ය නිසා අවිද්‍යාව නිසා එනවා. ආපු එකට ගැටෙන්න අවශ්‍ය නැහැ. ඒක පිළිබඳව ඒ තරම් වටිනාකමක් දෙන්නේ නැතු ඒකේ ඇති නැති වෙන විදිහට බලනවා. ඉතින් ඒක තියෙනවනම් තිබුණා වේ නැති වුණාන් නැති වේ කියලා මධ්‍යස්ථ අදහසක් ඇති කරගෙන මේ විදිහට හොඳට මේ අරමුණ වල ආදීනව බලන්න. හැමෝම මුලින් කළ යුතුයක් තමයි මේ කාමයන්ගේ අර විතර්කයන්ගේ ආදීනව බහුල කරමින් වාසය කරන්න. අන්නේ බහුල කරමින් වාසය කරනකොට ඒක එකපාරම නෙවෙයි ටික ටික ගෙවෙනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. කාලයක් යනකොට Tamanට තේරෙනවා මේකෙන් අපිට කරන බලපෑම ටික ටික අඩු වෙනවා. අන්න එහෙම අඩුවනම් පස්සේ එයාට පුළුවන්කම තියෙනවා අර වගේ ඒ අරමුණ ආපහු සිහි වෙනකොටම ඒක ඔස්සේ අර කියපු සැබෑ විපස්සනාව කරන්න පහසුව සැලසෙනවා. ඉතින් ඒ නිසා මේ මේ ආශ්‍රව වැඩපිළිවෙලදී ඉතින් අර සංවරයෙන් පහකල යුතු දේ දැන් අපි ඇහැ සංවර නොකරගත්ත නිසාමයි එහෙම කෙලස් ගොඩක් ආවේ. ඒ සංවර කරගත්ත නැත්නම් මේ කෙලස් ටික එන්නේ නැහැ. අන්න ඒ වගේ ක්‍රමවේදයක්. ඒ අර කියපු අතුරු ක්‍රමවේදයනුත් මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ඒ අරමුණු වල ආදීනව බලන එක. ඉතින් නැවත නැවත සමහර දේවල් අතීතයේ කරපු කීපු දේවල් ඇති බවට සිහි වෙනවා. හිතට හොඳට පෙන්වලා දෙන්න. හිතට කියලා දෙන්න. හිතට හේතු කරලා දෙන්න. මේක සරලව පැහැදිලිව නිකන් ඔහේ කියන්නේ නැතුව මේ දැන් ප්‍රායෝගිකව අත්දැක මේ හටගත්තු දේ ඒක එතන නිරුද්ධයිනේ. එතන මම කියලා මොනවද ගන්න තියෙන්නේ? ඒ නිසා අන්න ඒ විදිහට අරමුණේ ඇත්ත පෙන්නවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් හොඳට මේක ආශේවණේ වීම නිසා Tamanට ඇති වෙන ආදීනව කෙලෙස් කර්ම ගැන හිත හිත ඒකේ ආදීනව බලන්න. එතකොට කාලයක් යනකොට මේක ගෙවි ගෙවි ගිහිල්ලා පහසුවෙන් ඒ තුළ විපස්සනා කරන්න පුළුවන්කම ලැබෙනවා.
අවසරයි අපේ ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ඔබ වහන්සේ විස්තර කරා මේ ආනාපාන සතියේ විපස්සනා අවස්ථාව අවස්ථා තුනක බලන විදිය ආවේනික සංකත ලක්ෂණය පොදු ලක්ෂණ විදියට. එතකොට මේ සංකත විදියට මේ ආනාපාන සතිය බලන විදිය තව පොඩ්ඩක් ප්‍රායෝගිකව කරන යෝගියෙකුට උදව්වක් පිණිස ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් තව ටිකක් ඒක විස්තර කරලා දුන්නොත් හොඳයි කියලා හිතනවා. සිරුවන් සරණයි.
හොඳයි හොඳයි මහත්තයා. එතනදී අපි ආස්වාස ප්‍රාස්වාස අරමුණු කරගෙන මුලින්ම නාම රූප දෙක මතු කරගන්න. පඨවි තේජෝ ආදී වශයෙන් මතු කරගත්තන් පස්සේ ඊට පස්සේ හොඳට තව ටිකක් සිහි නුවණ හිතා බලාගෙන ඉන්නකොට තමන්ට තේරෙනවා මේ තමන්ට වැටෙන තද ගති උණුසුම් ගති මේ එතන තියෙන දේවල් වැටෙනව නෙවෙයි. මේ ආශ්වාසය කරනකොටයි ඒ තද බව වැටෙන්නේ. හුස්ම හැපෙනකොටයි ඒක දැනෙන්නේ. එහෙනම් මේක තියෙන එකක් නෙවෙයි. මේ ආශ්වාසය කියන එක උපදින්නේ ඉබේ නෙවෙයි. ඒක ඍතු හා චිත්ත කියන මේ ප්‍රත්‍ය දෙක එකතු වෙලා උපදින්නේ. ඍතුව විතරක් තිබ්බට උපදින්නෙත් නෑ. හිත නැත්තම් ආස්වාස ප්‍රාස්වාස වෙන්නේ නැහැ. හිත තිබුණාට මේ ඍතුව කියන එකේ උපකාරය නැත්තම් ඒක වෙන්නේත් නැහැ. ඒ නිසා මේ ආස්වාස කරන්න ඕනේ කියන චේතනාව ඒ චේතනාවත් එක්ක ඒක සියුම්ම ඕලාරිකව මේ ආකාර වලින් ලැබෙනවා. ඒක හිතත් ප්‍රත්‍ය වෙලා ඍතුවත් ප්‍රත්‍ය වෙලා මේ ආස්වාසයේ කියන එක උපදින නිසා ඒක කාය ප්‍රසාදයේ ගැටින්ම නිසා ඒ අවස්ථාවටයි මේක උපදින්නේ දැනෙන්නේ. ප්‍රාස්වාස කරනකොට ආස්වාසයයි කියලා සලකපු පඨවි තේජෝ වායුකෝ දැන් ඒවා නිරුද්ධයි නේද? ප්‍රාස්වාස කරනකොට ආස්වාස වශයෙන් දැනිච්ච චිත්තචෛසික ධර්මිය ඒක දැනගත්තු නාම රූප නිරුද්ධයි. මේ විදිහට ආස්වාසයේ ප්‍රාස්වාසයේ ඔස්සේ එහාට පුළුවන්කම තියෙනවා මේවා තියෙන දේවල් නෙවෙයි සංකත ධර්ම. ඒ අවස්ථාවට ප්‍රත්‍යයෙන් හටගෙන ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙලා යන දේවල් කියලා අන්න මේ විදිහට පටවිය කියන එක ඔහු අත්දකිනවා. ඒ ඒ අවස්ථාවේ දැනෙන බව ඒ දැනිලා ඒක නිරුද්ධ වෙන බව ඔහු හොඳට බලාගෙන ඉන්නකොට තේරෙනවා ඒක නිරුද්ධ වෙලා යන. ඒ ආස්වාසයේ කවදාවත් නැවත උපදින්නේ නැහැ. දැන් අපි ආපහු උපදිනකොට ඉනෝ අර ආස්වාසය කියලා රැවටෙනවා. නෑ, ඒක අලුත් ප්‍රත්‍යක් නිසා හටගත්තු අලුත් දෙයක්. මේ විදිහට එතනින් මේ සංකත ලක්ෂණය මේ ප්‍රත්‍යෙන් හටගන්න බව අවබෝධ කරගන්නවා. ඊට පස්සේ දැන් අපි කිව්ව පටවිය අරමුණු කරමින් හිතක් ඉපදුනා නම් ඊට පස්සේ වේදනාව සංඥාව ආදී මේ නාම ධර්ම ඉපදිනවා. දැන් ප්‍රාස්වාස කරනකොට එතන පටවි හෝ තේජෝ අරමුණු කරමින් උපදින ඒ හිතද නෑ. එතකොට ඒ ටික නිරුද්ධ වෙලා දැන් ඊට පස්සේ පටවි අරමුණු කරමින් ඉපදලා ඊට පස්සේ අපිට දැනෙනවා සීතල ගතිය. එතකොට එහෙනම් අර පටවි අරමුණු කරමින් තිබුණු හිත නිරුද්ධයි. දැන් තේජෝ අරමුණු කරමින් අලුත් හිතක් ඉපදිලා කියලා මේ විදිහට එයාට මේ නාම රූප ධර්මයන් හොඳට මේ හටගන්න බව නිරුද්ධ වෙන බව ප්‍රඥාවෙන් අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒක තමන්ටම වැටහෙනවා මේවා මේ අවස්ථාවට හටගන්න බව, ඒවා ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන බව. ඔබට දැන් මේ වැටහෙනට වඩාත් වැඩිය මනාව වැටහෙනවා ඔබ මේක සමාධිමත් හිතින් ප්‍රායෝගිකව අත්දකිනකොට. ඇත්ත නේද මේවා තියෙනවා ඉන්නවා කියලා මට වැටහුණාට මේවා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවීමින් නැතිවීමින් යනවා නේද කියන එක අවබෝධ වෙනවා. අන්න ඒ අවබෝධය අපේ ආධ්‍යාත්මික ශරීරයටත් තියෙනවා. කෙස්ලොම් නියදත් හම්මස්නාරි මේ දේවලත් මට ඇති බවට හම්බුණාට මේ දේවල් වල ස්වභාවයත් මේ වගේ නේද? බාහිර අපිට දකින අහන දේවල් තුල තියෙන මෙන්න මේ සංගත ලක්ෂණේ නේද කියලා ඔහුට මේ සංගත ලක්ෂණයේ ඒට අදාළ ප්‍රත්‍ය තුලින් ටික ටික මතු කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි මහත්තයා, පැහැදිලි.
සාදු සාදු සාදු. පැහැදිලි වන්නාස සාදු සාදු. පුළුවන් සර් නෑ, අනිකුත් කල්යාණ මිතුමෙන්ට තව ප්‍රශ්න කිපයක් යොම් කරන්න අවස්ථාව තියෙනවා.
ස්වාමීනාස අවසරයි. පුළුවන් සර් නයි. දැන් ස්වාමීනාස ඔබ වහන්සේට කලින් කියපු පරිදි විශේෂයෙන්ම ආදීනවය බලනකොට සහයි අමතරව ඇත්තටම දැන් තමන් එදිනෙදා ජීවිතේදීත් අපි දැන් කොච්චර මේ භාවනාව හරහා ධර්මයේ ජීවිතය වෙලා හිටියත් අර මමත්වයේ කියන එක මගේ බව මමත්වයේ කියන එක නිකන් සමහරක් වෙලාවට කනසල්ලක් වගේ ඇති වෙනවා. මේක නැති වෙන්නේ නැති ගැටියක් තියෙනවා නේද කියන එක අපි ඒකට ලොකෝට කලබල වෙන්න ඕනද? එහෙම නැත්නම් ඒක නිකන් කොහොම යන්න ආරන්න එහෙම ඒ කියන්නේ ඒකට කලබල නොවි ඉන්නවද නැත්නම් අපි මමත්වයේ ගැන විතර හිතන්න ඕනද කියන එක
හොඳයි හොඳයි. ඒක බොහොම හොඳයි. ඒක ඉතින් මමත්වයේ කියලා කියන්නේ මේ මාන්නය මැනීම කියන එක මේක මේ අරිහත් ඵලයෙන් ගෙවන කෙලෙසයක්. ඉතින් ඒක සියුම්ම හා ඕලාරිකව මුල ඉඳන්ම අරිහත් ඵලය දක්වා විවිධ මට්ටම් වලින් එනවා. ඉතින් ඇත්තටම මේ මමත්වය කියන එක අපි මේක ගැන හිතන්නේ නැතුව නොසලකාරිය යුතු ධර්මයක් නෙවෙයි. ඇතැම් මය උපදෙස් දෙනවා ඒක මම කියන එක එහෙම ආවාම ඒක නිකන් අතහැරලා දාන්න. ඒ ගැන හිතන්න හෝ ඒක ඇයි මෙහෙම හිතුනේ කියලා වද වෙන්න එපා කියලා. නමුත් ඒක නෙවෙයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔහු එතනදී ඇතිවෙච්ච මුලාව යට කරලා දාපු එකයි කරේ. නොහිතා ඉන්න එක නෙවෙයි භාවනාව කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන එකෙන් පේනවා ඒ පිළිබඳව අපි නුවණින් හිතන්න ඕනේ. දැන් මම කියලා මේ මම කියලා වැටහෙනකොට ඒකේ ඇත්ත පෙන්වන්නුනේ. මම කියලා ඔබ පැනෙව්වේ පටවියාපෝ පටවියට දාපෝට තේජෝටද? එහෙම නැත්නම් වේදනාවද මම, සංඥාවද, සංකාරයද? මොකද ඉපදුනේ මේ ටිකක් නේ. ඒ නිසා දැන් ඒ බාහිරින් අපිට කෙනෙක් පුද්ගලයෙක් කියලා වැටහෙනකොට. දැන් මේ කෙනා පුද්ගලයා කියන්නේ කොමකටද? එතන තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නාරි එහෙම නැත්නම් පටවියාදී දේවල් වලද? එතන තියෙන නාම ධර්මයන්ටද කියලා හොඳට මේ හිතට මේ කාරණාව පැහැදිලි කරලා දීලා අන්න එතකොට එයාට ඇති වෙන නුවණක් තියෙනවා. මේ මම කියන එක ඇති දෙයක් නෙවෙයි, මේ වගේ ධර්ම ටික නොදන්නාකම නිසා හිතට වැටෙන විපරිත අදහසක් කියන එක තේරෙන. අන්න ඒ තේරුම් ගැනීමම තමයි මමත්වයේ ගෙවීමට හේතු වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා හිත තුළම ඇති වෙච්චි විපරිත සංකල්පයක් මිසක මේ අපිට පේන හැන දේවල් තුළ සත්වයෝ පුද්ගලයෝ ඉන්නව නෙවෙයි කියන එක හිතට තේරුම් කරලා දෙන්න ඕනේ, හිතට වටහලා දෙන්න ඕනේ. මේ වටහලා දීලා මේ මම කියන සංකල්පය එනකොට ඒක ගෙවෙන විදිහට, මේ මමත්වයේ ගෙවෙන විදිහට යෝනිසෝ මනසිකාරය අපි කළ යුතුයි. ඒක මං කියන්නේ මේක අපි මේ රැකී ආරක්ෂා කරන වෙලාවෙත් මේ හැම වෙලාවෙකම කරන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. නමුත් අපිට මේක හොඳටම කරන්න පුළුවන් අවස්ථාව තමයි අපි භාවනාවක සක්මනේ හෝ පරියංකේ භාවනා වශයෙන් ඉන්න අවස්ථාවේ. මේ පුහුණුව, මේ දියුණුව ඊට පස්සේ දියුණුවාම අපිට එදිනදා ජීවිතයේදී ඒ පමණමට නැති වුණත් යම් පමණකින් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ නුවණ දියුණු වෙච්ච කෙනාට ඒක තියා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ මට්ටම් වලදී අපිට යොදා ගන්න පුළුවන්. එහෙම යම් වෙලාවක බැරි වුණොත් එතකොට අපිට ඒක කෙලෙසේ නොගෙවුණත් Tamanට එකක් හිතා ගන්න පුළුවන්. මේ සත්ව පුද්ගල අදහස බාහිර තියෙන එකක් නෙවෙයි, මේ තමා තුළම උපදින එකක්, මෙතන හටගන්න එකක්. ඒකද සිතෙන් ඇති කරලා දෙනුද? ඒ සිතද ඒ අදහසද තව සිතක් උපදිනකොට නිරුද්ධ වෙනවා නේද කියලා ඒ විදිහේ නොයේ ක්‍රමවේදයන්ගෙන් මේ මෝඩකම ගෙවලා දාන්න ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙම නැතුව අපි ඒක නිකම් මොහේ යට කරලා දාන එක නෙවෙයි. හැබැයි ඒක සමාධිය. නමුත් විපස්සනාවෙන් කරන්නේ මෝඩකම දැකලා දැනගෙන ගෙවලා දාන එක, සමාධිය යටපත් කරන එක කරන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ අපි සැබෑවටම කෙලෙස් නූපදී තියෙන්න නම් ඒක ගෙවලම දාන්න. එතකොට තමයි ඒ අරමුණේ උපදින්නේ නැත්තේ. ඉතින් ඒ නිසා ඒ වගේ මේක ඉතින් මේ අමාරුයි ගෙවන්න. නමුත් ඔබ හොඳට මතක තියාගන්න මේ බලන හැම වාරයක් පාසාව මේ කෙලෙසේ ගෙවෙනවා. හැබැයි Tamanට ඒක ඒ මොහොතේ තේරෙන්නේ නැහැ. කාලයක් යනකොට තමයි තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ අර වාසි ජතෝපම වගේ සූත්‍රවල පෙන්නන්නේ. එතකොට ඒ උදැල්ලක් වෑයක් මේ එකපාරක් දෙපාරක් වැඩ කරාට ඒක ගෙවිලා බව පේන්නේ නැහැ. කාලයක් වැඩ කරනකොට තමයි දැන් මේ වෑයමිට ඒ වෑයයේ උදැල්ල ගෙවිලා කියලා තේරෙන්නේ. අන්න ඒ වගේ මේක අපි ප්‍රතිඵල ඒ මොහොතේ බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. ඒ ගැන අපි නොසලකයින. ඒකයි එතන වෙන්න ඕනේ. ඒක නොසලකිලිවත් වෙන්න ඕනේ ප්‍රතිඵලය පිළිබඳව. ඒ ප්‍රතිඵලය අපිට ලැබෙනවා නම් ලැබෙයි. නමුත් මම මගේ යෝනිසෝ මනසිකාරය කරන. හැබැයි ඒ අවස්ථාවේ ගෙවුණා කියලා නොතේරුණාට සමහර විට Tamante ගෙලේසේ ඒ නිරුද්ධ වුණා කියලාවත් දැනෙන්නේ නැහැ. නමුත් මේක දිහා බැලීම තුල ඒ කෙලේසේ දුර්වල වෙනවා. ඇතුළත ගෙවෙනවා. ඒක කාලයක් යනකොට තමයි තේරෙන්නේ. හොඳයි මාත්‍යා.
පැහැදිලි කරනවා මේ ඇත්තම වාරේ ගැහුවේ ඒක තමයි. දැන් කොහොමද මම දැනගන්න ඕන වෙලාගුණේ මේ ඒ මොහොතේ දකින්න එක අපි නොසලකමත් වෙනවා වුණත් කමක් නැහැ නේද කියන එක මම ඇත්තටම දැනගන්න ඕනේ. මම දැන් ඒ උත්තරේ හරිනේ සවන්.
හරි.
තේරවසන්න සවන්ස.
තේරවසන්න.
සමේ ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේටම වගේ අදාළව ස්වාමීන් වහන්සේ දැන් ආත්ම දෘෂ්ටියයි මානයයි කියන එක ඒ කියන්නේ බොහෝ දුරට සමාන්තරව යන බවක් තේරෙනවා මුලදී. නමුත් අපි දන්නවා සෝවන් ඵලයත් එක්ක ආත්ම දෘෂ්ටිය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා. නමුත් මානය කියන එක වහන්සේ කිව්ව වගේ අරහත් ඵලය දක්වාම යනවා කියලා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද අපි මේ සක්කාය දිට්ඨිය මානෑයි කියන එක වෙන වෙනම අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? කොයි විදිහටද ඒක අපි දැනගන්න ඕනේ කියලා සාමිනාස්සේ තේරුවන් සර්ණ.
හොඳයි. එතකොට ඇත්තටම මේ දිට්ඨිය මානෑ කියන එක ඇත්තනම් මේ අභිධර්මයේ අපි ගවේෂණය කරනකොට මේ දෙක එකට යෙදෙන්නේ නැති දෙකක් හැටියට ධර්මයේ පෙන්වනවා. දිට්ඨිය සමග මාන්නේ යෙදෙන්නේ නැහැ කියලා. නමුත් මේවා අපිට එහෙම මේ හිතක් හිතක මේ චිත්තක්ෂණයකින් වැටහෙන දේවල් නෙවෙයි. මේවා අපේ එදිනදා ජීවිතයේ ප්‍රායෝගිකව මේ වැටහෙන දේවලුත් එක්ක යන දේවල්. නමුත් අපි මේ දිට්ඨිය කියන එක අභිනිවේස පරාමාසෝ දිට්ඨි කියලා පෙන්වන බැස බැහැගෙන පරාමර්ශනය කරන අල්ලගෙන ඉන්න එක ඉද සච්ඡං මෝග මඤ්ඤං මේකමයි ඇත්ත අනි සියල්ල වැරදි කියලා ඒකේ බැසගෙන ඉන්නවා. ඒ දිට්ඨියේ ස්වභාවය තමයි එයා මේ සත්වයා පුද්ගලයා මේ ආත්මය කියන එක මට ඕනේ විදිහට තියාගන්න පුළුවන්. මම මට කැමති විදිහට මේ දේවල් තියෙන්න ඕනේ. මේ සත්වයා කියන කෙනා මේ තමන් භවයෙන් භවයට යනවා. ඒ සැප දුක් තමන්ට ඕනේ විදිහට තියාගන්න පවත්වන්න පුළුවන් කියලා මේ ඇති කරගන්න මේ මේ සංකල්පය ඒක ඔහු ඒකේ බැසගෙන ඉන්නේ. ඒක තමයි දෘෂ්ටිය දික්තිය කියලා කියන්නේ. මාන්නයට එහෙම අදහසක් නැහැ. හැබැයි දික්තිය සහිතව යෙදෙන කෙනාට එහෙම අදහසක් තියෙනවා. නමුත් සෝවාන් වෙච්ච කෙනාගේ දික්තිය අයින් වුණාට මමය කියන හැඟීම තියෙනවා. නමුත් ඒ තිබුණාට ඔහු කවදාවත් ඒව නිත්‍යයි මට ඕනේ විදිහට පවත්න්න ඕනේ කියන මේ දෘෂ්ටියේ ඉන්නේ නැහැ. ඔහුට අර පුරුද්ද නිසා මේ මම කියන වෙමි කියන අදහස ආවට ඒක ඔහු මේක මං කියන විදිහටම ඉන්න ඕනේ මට ඕන විදිහට තියෙන්න ඕනේ කියලා මේ අදහස් ඔහුට ඉන්නේ නැහැ. ඒ නිසාම අර අපායගාමී කෙලෙස් සෝවාන් වුණාන් පස්සේ අයින් වෙනවා. මොකද දෙට්ටියෙන් තමයි ඒවා බොහෝ විට අර අපායගාමී කෙලෙස් එන්නේ. මොකද මේ අරමුණේ බැසගෙන ඒක පරාමර්ශනය කරගෙන ඉන්න නිසා ඒ කෙලෙස් බොහොම දැඩි නිසා. ඉතින් අන්නේ දෙට්ටියේ ස්වභාවයයි මාන්නේ ස්වභාවයයි ඒ වගේ අර ඕලාරික සියුම් බව හා වෙනසක් තියෙනවා. නමුත් මේක දෙකම තියෙන කෙනාට මේවා මාරුවට යෙදෙනාට මේක හොයන්න බෑ. නමුත් දෙට්ටියේ ස්වභාවය තමයි ඒක ගලවන්න බෑ. ඒකමයි හරි කියලා ඇති වෙන අදහස දෘෂ්ටිය. ඒක අර තමන්ට ඕනේ විදිහට පවත්වන්න පුළුවන් භවෙන් භවයට මේ සත්වයා පුද්ගලයා යනවා කියන හැඟීම. හැබැයි සෝවාන් වුණාන් පස්සේ ඒ හැඟීම එන්නේ නැහැ. ඒ වගේම ඔහු ඒ අරමුණු දැඩිව අල්ලගන්නේ ග්‍රහණය කරගන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි සාමාන්‍යයෙන් මේ අපිට සාමාන්‍ය අරමුණු කරන්න පුළුවන් වෙනසක් ඇටියට ওই දෙකේ තියෙන මහත්මයා.
බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි.
දැයි ඊට තායු පේන්නේ තව ප්‍රශ්නයක් කියලා අර්ථයේද?
තව මේ මට මේ ප්‍රශ්නයක් හැටියට යමක් එවලා තිබුණා මේ මැසේජ් එකක් විදිහට. ඒකත් මම කෙටියෙන් මේ කාල වේලාවનો මතක් කරන්නම්. මේ දස සංඥා පිළිබඳව ප්‍රශ්නයක් අහලා එවලා තිබුණා. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන මේ දස සංඥාවන් දේශනා කරලා ආනා අන්තිමේදී මේ ආනාපාන සතිය කියන එක ඇයි මේ සංඥා ගොඩට මේ සංඥාවකට අයිති නැති දෙයක් දාලා තියෙන්නේ කියනවා වගේ වැටහිච්ච අදහසකින් මේ ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ වගේම ඇතැම් මේ ප්‍රථම සංඥා ද්විතීය සංඥා වගේ සූත්‍රවල මේ වෙන වෙන සංඥා පෙන්වලා තියෙනවා කියලා මෙන්න මේ වගේ මේකට උත්තරයක් දෙන්න කියලා මේ මට මැසේජ් එකක් එවලා තිබුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදී ගිරිමානන්ද සූත්‍රේ පටන් ගන්නකොටම දේශනා කරනවා මේ මේ දස සංඥාවම් ඉමේකෝ ගිරිමා ආනන්ද ඉමා දස සංඥා කියලා. මේ විදිහට මේ සංඥා 10 ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ගිහිල්ලා දේශනා කරොත් මේ ආබාධේ නැති වෙලා යනවා කියලා ගිරිමානන්ද සූත්‍රේ පෙන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ 10ම සංඥා 10ක් කියන එක මුලින්ම මාතුකා කරා. මේ මාතුකා කරලා අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා මේ විදිහට කියන ගිහිල්ලා උන්වහන්සේ ආනාපාන සතිය කියන එකෙන් කිව්වා ඒකත් සංඥාවක්. ආනාපාන සති සංඥාව. නමුත් ඒ වචනේ දෙන්න අවශ්‍ය නැහැ. ඒ වචනේ නොකියුවට ආනාපාන සතිය කියන එකත් සංඥාවක්. එතකොට අනිත්‍ය සංඥාව කියලා කියන්නේ අනිත්‍ය විදිහට ලෝකේ හඳුනන්න පුරුදු වෙන එක. ඒ නිසා මේ සංඥාවල් මේ විදිහට පුරුදු කිරීම නිසා ඔහුට අර දුක් දොම්නස් ආශ්‍රව ගැහැට කෙලෙස් උපදින එක ඒ සංඥාව තුල එන්නේ නැහැ. නিত্য සංඥාව තුල තමයි එන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඔක්කොම සංඥා හැටියට පෙන්නව. තවත් පෙන්න එක එක න්‍යායන් වලින් පෙන්න. කාම සංඥා, ව්‍යාපාද සංඥා, හිංසා සංඥා, නෙක්ඛම්ම සංඥා, අව්‍යාපාද සංඥා මේ විදිහට මේ අරමුණු හඳුනන ආකාරය. එතකොට මේ සංඥාව විපරිතවත් ලැබෙනවා, හරියටත් ලැබෙනවා. ඒ නිසා කෙලෙස් නූපදින ආකාරයේ සංඥා මේ සංඥා මේ විදිහට ඔබ පුරුදු කරන්න. එතකොට ඔබේ ආශ්‍රව කෙලෙස් ගෙවිලා යනවා. ඔබට මේ සංඥාව පුරුදු කිරීමෙන් නිවන කරා ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සතිය කියන අන්තිමේට පෙන්වන 10න් එකට ආනාපාන සති සංඥා කියලා මේ සංඥා කියන වචනේ නොදුන්නට ඒකත් සංඥාවක්ම තමයි. මොකද බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ දස සංඥාව කියන මාතෘකාව කරන නිසා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ මේ සංඥා පිළිබඳ නොයේක් න්‍යායන් වලින් නොයේක් ක්‍රම වලින් බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල පෙන්වලා යම් යම් ආකාරයකට හඳුනනකොට ඔහුගේ කෙලෙස් ගෙවෙනවද නිවීමට යනවද ඒ ආකාරයෙන් මේවා සංඥා හැටියට මේ පරියායන් වශයෙන් ඉතින් පෙන්නනවා. ඒ කියන්නේ නරක පැත්තේ සංඥාවක් පෙන්වනවා, ව්‍යාපාද හිංස මේ ව්‍යාපාද සංඥා, හිංසා සංඥා මේ නිසා හිත කෙලෙසෙනවා කියලා. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ අර ගිරිමානන්ද සූත්‍රයේ එතන ආනාපාන සති කියලා කියන්නේත් මේ ආනාපාන සති සංඥාව. ඒ ආනාපාන සතිය තුළ ඔහුගේ හිත පුරුදු කරනකොට මේ මම හුස්ම ගන්නවා, මම ආස්වාස ප්‍රාස්වාස කරනවා කියලා මේ විදියට ආකල්ප ඇති කරගන්නේ නැතුව ඒකේ තියෙන යථා ස්වභාවයෙන් තුලින් ආනාපාන සතිය හුස්ම කියලා කියන්නේ මොකද්ද? දැන් අර අපි කියපු ආකාරය කෙනෙකුට විපස්සනා පැත්තෙන් ආනාපාන සතිය හඳුනා ගන්න පුළුවන් නම් ඔහු ආස්වාස ප්‍රාස්වාස දකින්නේ මේ පර ඒ අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ඒ විදිහට ඌ හඳුනන්නේ. ඒක තමයි ඌගේ ආනාපාන සති සංඥාව වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට එතනත් සංඥාවක්ම තමයි තියෙන්නේ මේ වචනේ නොකියුවට කියලා මම ඒ අර ප්‍රශ්නෙට මම හිතන්නේ ඒක ප්‍රශ්නේ අහපු කෙනා අහගෙන ඉන්නවද දන්නේ. ඒකට ප්‍රමාණවත් පිළිතුරක් නොලැබුණා නම් විමසන්නත් පුළුවන්. නැත්නම් අපිට අපේ මේ සාකච්ඡාව දේශනාව හමාාර කරන්න අපි මහත්මයාට බාර දෙනවා.
අක්සත් වංශයක තේරුණා.
සත්‍යංශවසරය වංශයට වෙලා තියෙන නම් පැහැදිලි කරලා දෙන්නේ ඒ සූත්‍රේම ඒතාසන්තං ඒතම් පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපරිපටි නිසග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිබ්බාණං කියලා ඒ විදිහට අර මේ සබ්බ සංඛාර සමත සබ්බ උපරිපටි නිසග් එකම දේද ඒ එකින් එකට පැහැදිලි කරලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිංසාවන්න.
ඔව් ඔව් නෝනා, එතනදී මේ නිවන කියන එක අර්ථ දක්වන ක්‍රමවේදයන් තමයි සබ්බ සංඛාර සමතෝ කියලා කියන සියලු සංස්කාරයන් සවිඥානික අවිඥානික ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාරයන්ගේ නැතිවීම නිරුද්ධ වීම සියලු උපදී කියලා කියන්නේ උපදී කියලා කියන උපදින්න හේතු වන ධර්ම සියල්ලම යම් ස්කන්ධ ධාතු ආයතන ওই සංස්කාර ධර්මයෝම තමයි උපදී කියලා කියන්නේ. ඒතකොට කන්ද උපදී, ක්ලේශ උපදී, අபிසංකාර උපදී ආදී මේ සියලු උපදීන්ගේ සංසිඳීම තියෙනවා නම් එය සාන්තයි ප්‍රණීතයි. ඒක ඒ නිවනට හිත යොමු කරන්න. ඒ නිවනේ හිත, නිබ්බාන ආරම්භනේ හිත, ඒ සංඥාව පුරුදු කරන්න. එතකොට යාට බලවංගම තියෙන මේ අර කියපු සංස්කාරයන් උපදීන්ගෙන් හිත නිදහස් කරගෙන අර නිරෝපදී හෙවත් අසංකතේට හිත ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ නිවනම ආර්ථ දක්වපු ක්‍රම. ඉතින් තව ක්‍රම වලින් පෙන්වන්නේ පටවි න ආපෝ එවන ජාතියක් ජරාවක් නැති තැන නේ වාගතින ගති මේ ගති ආගති නැති තැන මේ පෙන්වන්නේ ඒ නිවි විවිධ ක්‍රමයන්ගෙන් මේ නිවන පිළිබඳවම මේ පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ නිසා අර සංඛත ධර්මයන්ටම පෙන්නපු පරයාය නම් ටිකක් තමයි මේ එතන ඒ සඳහන් වෙලා
තියෙන්නේ. සාදු සාදු සාදු. ලොංගින් ගෞරව සම්මාන්ත. අපි නැවතවතාවත් ලබන සතියේදී මේ ධර්ම සාකච්ඡාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුණ ගැසෙනවා. කල්‍යාණ මිත්‍රිනි, අපි ආරාධනා කරනවා www.sounddiseases.org website එකට යන්න. එහි සිකුරාදා සමාවෙන්න සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ලින්ක් එකක් අපි දාලා තිනවා. ලබන සතියේ අපි උත්සාහ කරමු ඒ ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න. ඒ ලින්ක් එකට ක්ලික් කරාම මොකක්ද කියලා තියෙනවා මොකද කරන්න ඕනේ කියලා ඒ අරහා සම්බන්ධ වෙන්න උත්සාහ කරමු. එතකොට මේ නෝමල් ස්කයිප් එක කරා නෙමෙයි ඒ වෙබ් එක හරහා යන්නේ. එතකොට අපිට මේ පහසුවෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් සාකච්ඡා මේ වෙනකොට ඒ විදිහට යන්නේ අපි. අපි ඒක උත්සාහ කරලා බලමු ලබන සමානේදී සුපුරුදු වෙලාව. හොඳයි, මම ගෞරවනීය ශ්‍රීමති මහත්මියට එක්සත්‍රාජ් දනින සම්බන්ධයෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කරනවා අද දවසේදී පින්දී කටයුතු කරන්න. ඉන් අනතුරු අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට මෙම වෙන ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරනවා. හොඳයි, ශ්‍රීමති මහත්මිය.
අවසරයි ස්වාමීන් වහන්ස, අද දවසේත් ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතාම වැදගත් ඉතාම අදාළ අපේ ජීවිතවලට සකස් කරගත යුතු යොමු කරගත යුතු තැනකට අපව යොමු කළා. ඔබ වහන්සේ අප විසින් රැස් කරගත් සියලුම කුසලානිසංස ඔබ වහන්සේට පින් වශයෙන් අනුමෝදන් වේවා. ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ සියලු පින්. ඒ පින් බලෙනුත් ඔබ වහන්සේ සතු අනන්ත පරිමාණ පින් බලෙනුත් ඔබ වහන්සේට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ඔබ වහන්සේ පතන්නා වූ ආකාරයෙන් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධයට පත් වෙන්න හේතු වේවා, වාසනා වේවා. ඔබ වහන්සේ හැදු වැඩු දෙමාපියන්ටත් ආචාර්යයන් වහන්සේලාටත් ඔබ වහන්සේගේ ගුරු දේවයන්ටත් සෑම සියලු දෙනාට ඒ පින් බලෙන් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා, වාසනා
වේවා. හොඳයි, එහෙමනම් අපි මේ සාකච්ඡාව දේශනාව අවසන් කරනවා. මේ අවස්ථාවේදී ජනිත වූ සියලු කුසල සම්භාර ධර්මයෝ ධර්ම සාකච්ඡා කිරීම, ධර්ම දේශනා කිරීමෙන් ජනිත වූ කුසල ධර්මයෝ මේ සඳහා සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් මේ ධර්මයේ තුල මේව හැසිරෙන උත්සාහ කරන සියලු දායකකාරකාදී සියලු දෙනාටමත්, දෙවියන් ඥාතීන් ඇතුළු හැම දෙනාටමත්, ඒ වගේම ලෝකවාසී රටවාසී හැම දෙනාටම මේ උතුම් කුසල බලයේ ජීවිතයට සම්බන්ධ වේවා. සම්බන්ධ වීමෙන් තව තවත් පාරමී පුරා ගන්න සත්පුරුෂ කල්යාණ මිත්‍රයසුරු ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ සැලසීමෙන් සුවසේ මේ මාර්ගයේ දියුණු කරගන්න තමන්ට ඉඩ අවකාශ පහසුව සැලසේවා. ඒ අනන්ත වූ තුරුණුවන්ගේ ගුණ බලය හැම දෙනාගේම ජීවිතවලට සම්බන්ධ වෙලා මේ උතුම් බුද්ධ ශාසනය ලබාගත යුතු මාර්ගඵල කරා සමීප වෙන්න, ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දියුණු කර ගැනීමට ඔබ අප හැම දෙනාටම මේ උතුම් ධර්ම දානමය පින්කම උතුම් පාරමිතාවක් වේවා, උතුම් නිවන් පිණිසම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. හොඳයි, තෙරුවන්.